ප්‍රශ්න පිළිතුරු වැඩසටහනකට එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට ඉතින් ඒකෙදී මම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන ගමන් පොදුවේ ආරාධනා කරනවා සභාවේ ඉන්න අයට වෙන නැගීච ප්‍රශ්නයක් හෝ පැහැදිලි කරගත යුතු කර්ම කාරණා හෝ ප්‍රකාශන කියනවනම් අරුමාකල ඉදිරිපත් කරන්න කියලා ඒ අතර වාරේ අපි ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහිමයි ඉදිරිපත් වෙන්නේ පර්යංකයේදී ආනාපානට හිත එක්තැන්ව පසු ලැබෙන සමාධිය සක්මන් භාවනාදී ඒ ආකාරයටම ලැබේද? එසේ නොවේනම් ඒ සක්මන් භාවනා කරන විදිහේ අඩුවක්ද? නොවේසේනම් පර්යංකයේදී සහ සක්මනේදී ලැබෙන සමාධි දෙආකාර ස්වරූපයක් ගනිද කරුණාකර පැහැදා දෙන්න. මේ ප්‍රශ්නේ ඉන්නේ ඉස්සෙල්ලාම තමයි මම අර මුල්ම මේ මොකේද හඳුනාගී මේ දේශනාදී මතක් කරේ මේ සමාධිය කියන චෛසිකේ ඉස්සර කරගන්න කිව්වොත් මේ নানা ආකාර ප්‍රශ්න එනවා. ඒ නිසා සතිය ඉස්සර කරගෙන යනවනම් මේ ප්‍රශ්නේ අහනවනම් සති චෛසිකේ දාලා ප්‍රශ්නේ අහන කෙනාටම උත්තර එනවා. නමුත් ඒක ඇබ්බැහියක් තියෙනවා අපේ භාවනාව කියන්නේ සමාධිය කියලා. ඉතින් ඒක නිසා මේ සමාධියට සම්බන්ධ කරගත්තාම මේ ප්‍රශ්න එනවා. ඒ නමුත් ලිඛිත ප්‍රශ්නයක් නිසා අපි මේ ඒ අදහස් දැක්වීමෙන් තොරව ගත්තොත් පරයන්ක භාවනාව සමාධියට පක්ෂග්‍රාහී වෙන අතර සක්මන් භාවනාව වීර්යචෛසිකයට උදව් කරනවා. ඒක නිසා පරයන්කට අවශ්‍ය කරන වීර්ය ශක්තිය සක්මණේ තමයි යති කරන්නේ. සක්මණෙන් ඒ කියන්නේ සමාධියක් එන්නේ නැති එක නෙවෙයි තියෙන්නේ. චංකමානි ශාන්ත සූත්‍රයේදී සර්වචන්නාංශයේ දේශනා කළා තියෙනවා චංකමාදිගතෝ සමාධි චිරක්තිතිකෝ හෝති කියලා. ඒ කියන්නේ අත් දෙක අරගෙන සද්ද තියෙන ශරීරේ ක්‍රියාත්මක කරවමින් මේ ආනාපානසති ගන්න සමාධිය පරියංකේදී වගේ අත් දෙක වහගෙන එක තැනක ඉඳගෙන චේතනා මොනක්වත් නැතුව ගන්න සමාධියට වැඩිය එච්චර බැහැින්නේ නැහැ, එච්චර ගැඹුරකට යන්නේ නැහැ. ඔය පළල් ගතියක් තියෙනවා. ඒ නිසා සක්මණේදී ගත සමාධිය බොහෝ වෙලා පවතිනවා. ඒක ලබන්නේම දුෂ්කරතා මැද. ඒ නිසා සමාධිය බොහොම යාදෙන සමාධියක්. නමුත් අර නිකන් සාමාන්‍ය කියනවනම් පරියංක සමාධිය ගැඹුරක් දක්වන අතර සක්මන් සමාධිය පළල් බවක් දක්වනවා. ඩෙප්ත් එකයි විත් එකයි. ඉතින් මේ දෙක එකට එකතු වුණාම තමයි සමාධිය හොඳට ඝන බහල වෙලා ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒ නිසා දෙක රස දෙකක් තියෙන්නේ. පරියංකේ තියෙන සති සමාධි දෙක වඩන අතර සක්මනේදී සතිය වීර්ය කියන දෙක වැඩන ගතියක් තමයි තියෙන්නේ. ඒක මේ සක්මනේදී අඩුපාඩුවක් නෙවෙයි, ඒක සක්මනේ ආවේනික ලක්ෂණයක්. ඒ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. නමුත් මේ දෙක එකතු වීමෙන් ලැබෙන ඵලය උගාක් වෙලාට සාධනීයයි. උගාක් වෙලාට භවනා ජීවිතයක් උනන්දු කරවන සුළු. ඒ නිසා සක්මණ සාපරියංක දෙකම සම අගයකින් කරගෙන යන්න කියනවා. ඒකේ අර සක්මණට යෙදෙන අඩුකම නිසා අවධාරණය කරන අර්ථයෙන් කියනවා සක්මණ පුළුවන් තරම් කරගෙන යන්න කියලා. ඒක ඉබේම තමයි භවනා ජීවිතයේ තියෙන මේ නూరుණු පුරුදුකම් කෝඩු ගති කෝල ගති අයින් වෙලා කාර්ය බහුල ජීවිතයක් ගත කරත් සෑහෙන භාවනාමය ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ සක්මන් භාවනාව නිසා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා යෙදීමේදී ටික වේලාවකින් හුස්ම නදනීයයි. ඒ අවස්ථාවට එන තෙක් කාලය තුළදී අංක එක හුස්ම දෙක ඒ හුස්ම ශරීරයේ දැනෙන කම්පන චංචල රත්වීම ආදිය තුන ඒට දැනෙන අරමුණු කරට ඇහෙන ශබ්ද ආදී මෙනෙහි කරන්නේ කෙසේද? හුස්ම නදනේ කියපසු ඉහත කොටස් 3 1 2 හා 3 මෙනෙහි කිරීමේ පිළිවෙලේ වෙනසක් වන්නේ නම් ඒ කෙසේද? මේකදී මේ කියන්න හදන විස්තර 100%ක් හරි නැහැ. අමාරුව වරද්දාගෙන තියෙනවා. කෙසේ නමුත් මෙනෙහි කිරීම කියන කෘත්‍යයේදී චෛතසිකය වශයෙන් විතක්ක චෛතසිකය දනකොට මේක මේ පෙන්නන විස්තර අනුව මෙනෙහි කරන්නේ ආස්වාද ප්‍රසවාස වශයෙන් බලනවා. විශ්වාස ආසව ප්‍රසවාස මෙනෙහි කරන අතර හිතට මේ තොරතුරු පේන්න පටන් ගන්නවා. හිතට ඒක ඇතුලේ තියෙන ආසව ප්‍රසවාසය ඇතුලේ තියෙන විවිධ ස්වභාවික ලක්ෂණ, ගති, භාව ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ එහෙම නැත්නම් අත්‍යන්ත ලක්ෂණ පේනවා. ඒව පේන්න සාදර වෙලා මෙනෙහි කරන්නේ සම්මුති වචනෙකින්. මෙනේ කරන්නේ ආස්වාද ප්‍රසවාස වශයෙන් තමයි. ඊට අමතරව අපි කිව්වොත් සද්දයක් හෝ වේදනාවක් හෝ හිතවිලි අවිලා මේ ආනාපානට බාධා කරනවන බාධා කළොත් පමණක් ආනාපාන යට කරගෙන බාධා කළොත් පමණක් ඒ අරමුණේ නම කියලා වෙනස් මෙනෙහි කරන සද්දයක් සද්දයක් එහෙම නැත්නම් මේ ඇහෙනවා ඇහෙනවායි කියලා එහෙම නැත්නම් වේදනාවක් කියලා නැත්නම් හිතනවා කියලා මෙනෙහි කිරීම නම් හැම වෙලාවෙම සම්මුතියන්ව කරන්නේ. නමුත් ඒකේ ඒ අරමුණම නැවත නැවත බලනකොට මෙනෙහි කිරීම නිසා අරමුණ හිතයි යාදුනොත් හදවුනොත් ඇතුළ විස්තර පුළුවන් තරම් බලන්න කියන ඒවා එක එක මෙනෙහි කරන්න යන්න දෙපයි කියලා. මේ නම්බර 1 2 3 වශයෙන් දාලා තියෙන එකේ සුද්ධ කරන දෙයක් තියෙනවා. ආනාපානේ මූණ දිහා බලාගෙන ඉන්නකොට මූණට මූණ දාලා බලාගෙන ඉන්නකොට ඒක පැතිකඩ තුනක් තියෙනවා ඉලක්කම නම් හරි එක තමයි ඒ කාරණේට උදව් වෙන ඉහළ පහළ යන උගලන් ටික ආශ්වාස වශයෙන් ඇතුළට එන උලඟ සහ පිටතට යන උලඟ දෙක වශයෙන් සඳහන් කරන්නේ ඒ උලඟ වැඩියෙන්ම වැදෙන තැන නාසිකාග්‍රය හරි උඩුතොලේ හරි සමහරට උදරේ පිම්බීම හැකිලින් වශයෙන් ඒ හුස්ම ඇවිල්ලා වැඩියෙන්ම පීරිකා වෙන තැන නාස්පුඩු පුරවාගෙන යනවා නම් ඒ හැපෙන තැන තුන්වෙනි එක තමයි ඒ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ වෙනස් වීමදී ආශ්වාසයට ආවේනික අරමුණු රසය ප්‍රශ්වාසයට ආවේනික අරමුණු රසය වශයෙන් පැතිකඩ තුනයි ඒ කෝක උනත් ඒවා එක එකක් වශයෙන් මෙනෙහි කරන්නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාස වශයෙන් පමණයි සක්මන් කරන කොටත් වම දකුණු වශයෙන් මෙනෙහි කරනවා නමුත් එතකොට දැනෙන තරපෙන ගති සිසිල් ගති ඕනම දෙයක් ඒ ස්වභාව ලක්ෂණ ඒ වම වශයෙන් මෙනෙහි කරන ඇතුළේ තියෙන සියරම ධානාත්ත්ව වැඩගත්තරතුර නමුත් ඒවා නම් කියලා මෙනෙහි කරන්න යන්නේ මෙනෙහි කරන්නේ සම්මුති වශයෙන් වම දකුණු වශයෙන් පවණයි අතිකල් ස්වාමීන් වහන්සේ කරුණාකර මේ ප්‍රශ්නේ පිළිතුරු ලැබේ නම් ඉතා හොඳයි භාවනා කරන්න පටන් ගත් විට හිතට එන විචර්ක නිසා හිත එකතන ක්‍රියාවට අසීවි විශේෂයෙන් අනික් අයගේ මට උණු වැරදි ඉඳිට හිතරෙනවා මේකට පිළිගමක් මේකට කුමන පිළිමයක් කළ යුතුද මේක අර මහසි සායද ස්වාමීන් වහන්සේගේ පොත පරිවර්තනය කරනකොට මේකට උදාහරණයක් දීලා තිබුණා මේ පරණ තමන්ට වෙච්ච වැරද්දක් හෝ පරණ තමන් අනුන්ට කරන වැරද්දක් පිළිබඳව ගත් කලහදී ද්වේෂ හිතවිල්ල තමයි ඒ ද්වේෂ හිතවිල්ල ඇහැලේ පොළ දිශාව කරපු වැරද්දට මැද්දු බණ්ඩ මරණ වැඩක් තමයි මේ කරන්නේ කියන්නේ කරපු වෙලාව ගිහිල්ලා ඒ නාම රූප ගිහිල්ලා ඒකෙන් ඇතිවෙච්ච දෙවන પરම්පරාවත් එක්කම ඉඳන් රණ්ඩු වෙති. ඒ නිසා ඇහැලේ පොළ කරපු වැරද්දට අර රාජනීතියේ කියන දඬුවම තදකම නිසා දෙවන પરම්පරාව ළඟම මරනවා. දෙවන પરම්පරාව බද්ධ දෙනවා. ඉතින් ඒක පිටින්දල බලනකොට පේනවා මේච්ච ගතියක් කියලා. ඒක තමයි වෙච්ච දෙයකට දැන් පශ්චාත්තාප වෙනවායි කියලා කියන්නේ. ඒක ගිහිල්ලා. ඊට පස්සේ වෙන પરම්පරාවක් මේ තියෙන්නේ. වෙන නාම රූප પરම්පරාවක් ඒකත් එක්ක random වෙනවා කියලා කියන්නේ අර හිතේ තියෙන ද්වේෂය නිසා ඇතිවෙච්ච විපරීත තත්ත්වයක් වැඩේ කරනවා නම් කරන්න තිබුණේ වැරද්ද වෙන වෙලාවයි. ඒක නිසා මේකෙන් හිතලා හෝ සාධනක් වෙන්නෙමත් නැහැ කවදාකවත්. උනත් කවදාකවත් ඒක මේ පරිගැනීමක් මිස යුක්තියක් වශයෙන් ලියීමක් නෙවෙයි. ඉතින් මේක දැනගන්න ඕනේ මේ හිත වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා. තමන්ට අවශ්‍ය නැති වුණත් මෙහෙම දේවල් වෙනකොට මේ හිත වැඩ කරන්නේ අපේ න්‍යාය පත්‍රයට නෙවෙයි. ඒ නිසා ඒක දැනගන්න හොඳම වැඩේ තමයි මේ කය අපිට ඕන විදිහට තියන්න බෑ. හිත අපිට ඕන විදිහට තියන්න බෑ. කොහෙන් හරි කෙලෙස් උපදවන මාර්ගයක් හොයන්න. අපේ තියෙන තකතිරුකම තමයි ඒකට අයිතිවාසිකම් කියන්නේ. බුදුසසුනෙන් කෙනෙක්ට අයිතිවාසිකම් කියන්නේ බා ඒ එන හිතවිලි මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ හිත මගේ හිත මගේ ආත්මෙ නෙවෙයි කියලා අන් ඇසියුමින් එහෙම නැත්නම් ඩිස්ක්ලේමර් පුරුදු කරන්නේ. ඉතින් අමාරුයි අර ඒ පුද්ගලයාත් එක්ක තියෙන තරහා එහෙම නැත්නම් ආවේග වශයෙන් බැඳුනොත් අමාරුයි. මොන මොන ධර්මයන් කියන්න තියෙන්නේ ඒ ගියා නාම රූප ගැන මේ දැන් කල්පනා කරනවා කියලා කියන්නේ ඇහැලේ පොළ ගෙවරද්ද මැද්දුම්බණ්ඩෙන් ගන්න හදන එක දෙක ඒ හිතට එන දේ තමයි චේතනා කරලා ගත් එකක් නෙවෙයි නම් දේශිම වැඩේ තමයි ඒක මම නෙවෙයි කියන එක මම නෙවෙයි කියලා පැත්ත කරගන්න එක. එතකොට අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. පිච්චි දේ නිසා අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක නිසා මේක ලේසිත් නෑ. හැබැයි එකක් වටිනාකමක් තියෙනවා, අඩුගානේ භාවනා කරන එකන විතරයි මෙන්න මෙහෙම කඩප්පුලි හිතක් තියෙන බවවත් දන්නේ. අනිත් එක නම් මේ බවවත් දන්නේ. අනිත් එක හිතන්නේ මේක තමයි හිතේ ස්වභාවය, මේක තමයි හිතේ මධ්‍යස්ථ තත්වය කියලා යට වෙන භාවනා කරන එකන දන්නවා. මට අවශ්‍ය නැති එකක් මේ ඇවිල්ලා තියෙන්නේ, කෙලෙස් ඇති වෙනවා. ඒ දැනගත්තත් මට මේක පාලනය කරගන්න බැරි කියලා. ඒ නිසා මේක භාවනා හම්බෙච්ච පළවෙනිම ප්‍රතිඵල වශයෙන් බාර ගන්නවා. විදිස්කලංග වෙන්න ගිය ගමන් හිත කොහෙන් හරි කරදර ගෙනල්ලා පරණ එකක් හෝ වෙන්න තියෙන එකක් හරි අරගෙන පශ්චාත්තාප වීමයි තමයි පුරුද්ද. මොකද හිතේ ස්වභාවය මේ පශ්චාත්තාප වීම කෙලස් තමයි. ඒ නිසා කුඩල්ල කොට්ට උඩ තිබ්බහම ඌ පෙරිලා ගිල තෙත තැනකට අඳුරු තැනකට තමයි යන්නේ. මොකට ඌට කොට්ටේ ඉඳලා ඉන්න බෑ. ඒ නිසා පිරිසිදු මනසක්, ප්‍රසන්න මනසක්, වර්තමාන මනසක් කියන එක මනසට නුහුරු තැනක් වෙලා ඒ තරම් කෙලස් එක්ක ඇසුරු කරලා 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 මේ කච්චල් වෙලා තියෙනවා. ඒ නිසා අඩු ගන්න මෙහෙම තත්‍යක් තියෙනවා. ඉතින් මේක මරණ මොහොතේදී අපිට කිසිම පාණයක් කරගන්න බෑ. ලෙඩ වෙච්ච වෙලාවක පාණයක් කරගන්න බෑ. වයසට ගියාම පාණයක් කරගන්න බෑ. දැන් අඩු ගන්න පාණයක් කරගන්න බැරි බවවත් දන්නේ එක ලොකු දෙයක් කියලා අර විදිහට උපක්‍රම මේ තර්ක මේ අන්වේ ඥානෙන් පාවිච්චි කරලා ඇහලේ පොලකේ වැරදී මැදුම් බණ්ඩයන් ගන්න යන්නත් එපා. ඒ වගේම මෙව්ව අයිතිවාසිකම් කිව්වොත් මෙව බැඳගෙන වද දෙනවා. මේවා මට අයිති නෑ. මේවා මගේ නෙවෙයි කියන එක පුළුවන් තරම් පුරුදු කරන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් මධ්‍යස්ථ අරමුණකට හිත යොදලා ගත කරන්නයි කියනවා. බුද්ධානුස්සතිය හරි මෛත්‍රී මේ වගේ දෙයකට මෛත්‍රී ගැලපෙනවා. ඒක ඒකෙන් පුරවලා තියාගෙන ඉන්න. එහෙම නැත්නම් හිත අර කෙලස් අදලා ගන්න ගැතියක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ධම්මානුපස්සනාවේදී ධම්ම යනුවෙන් අදහස් කරන්නේ කුමන ධර්මතාවද යන්නේ කෙටියෙන් පැහැදිලි කර දෙන්න. මේකෙදිත් ඔය මහසි ස්වාමීන් වහන්සේක පොත පරිවර්තනය කරනකොට කායනුපස්සනාව කියන එක හරියටම නිර්වචනය කරනවා. කායනුපස්සනාව කියලා කියන්නේ රූප ධර්ම වලට සම්බන්ධ, එහෙම නැත්නම් මේ සමංගේ අපි මේ කය කියලා සඳහන් කරන දේ. ඒකකින් අදහස් කරන්නේ ඇහත් දකින්න රූපත්, කනත් සද්ද අහන සද්දත් වගේ කියන එක. ඒක දීසි ඊට පස්සේ වේදනානුපස්සනා කියලා කියන්නේ අපි ඊයේ ධර්ම සාකච්ඡාවට ධර්මදේශනාවට ගත්ත විදීම් කොටස සංනිවේ විදීම් වේදනා. ඊට පස්සේ චිත්තානුපස්සනා කියලා කියන්නේ මේ හිතට එන රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මොහ හිතවිලි, අලෝභ දෝස හිතවිලි, මහත්ගත හිත, අමහත්ගත හිත ආදි වශයෙන් ටික මේකට අහු වෙ නැති තුරු සේරම ටික ධර්මානුපස්සනාට වැටෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහිං රූප බැලීම කියන සංසිද්ධිය, කනින් ශබ්ද ඇහිම කියන සංසිද්ධිය, නීවරණ මතුවීම, බොජ්ජංග ධර්ම කියන හොඳ පැත්ත මතුවීම කියලා අර කායන ප්‍රශ්න, වේදනා ප්‍රශ්න, චිත්තාන ප්‍රශ්නට අහුවෙන්නේ නැති ඔක්කොම අර ඉංග්‍රීසියෙන් දානවා කියන්නේ සන්ද්‍රි අයිටම්ස් කියලා. ඊටරු ටික ඔක්කොම එකතු කරලා එක පොදියට දානවා නේද? ඒක තමයි ධම්මාන ප්‍රශ්න කියලා කියන්නේ. හැබැයි ඒකේ ගැඹුරු තහරිය ඒක තමයි තියෙන්නේ. අපේ ත්‍රිපිටකය සංග්‍රහ කරනකොට දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය අයින් කරලා ඒ ටික ඔක්කොම කුද්දකනිකාය කියලා දැම්මා. කුද්දකනිකාය තමයි හොඳම රසමස උළු ටික තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා දීඝනිකාය තියෙන්නේ ලාමකම වූ සීලයට සම්බන්ධ කොටස් ටිකක් විතරයි. සීල ගැන හොඳ විස්තර තියෙනවා දීඝනිකාය. මජ්ක්‍ධිමනිකාය තියෙනවා භාවනාවට සම්බන්ධ, ප්‍රපංච සම්බන්ධ ධර්ම කොටස්. අංගුත්තරනිකාය සංයුත්තනිකායත් තියෙන්නේ සංයුක්ත කොටස්. කුද්දකනිකාය තමයි සුත්තිනිපාතයේ උදාන පාළිය, ඉතිඋත්තක පාළි වගේ හරීම රස කොටස් ටික. මාළුක දාන උමලකට කැයිසික වගේ ඒක තමයි තියෙන්නේ. හතර සතර සතිපට්ඨානයේ ධර්මානුපස්සනාවට එන්නේ අර කැටගරයිස් කරන්න පුළුවන් ටික අයින් කරලා ඉතු ටික හේරණයකට දාලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනාදී අවස්ථාවක හිත කිසියම් අක්‍රිය අවස්ථාවකට පැමිණි. ඒ නිින්ද හා සමානවද නිින්ද නොවේ. සිටිවලින් තොර වූ හුස්ම පිළිබඳව හැඟීමක් නැති වූ. හිසද නිදිමත සැදුන අවස්ථාවක ලෙස කඩා වැටේ. වේලා හෝ අවට සිදුන ක්‍රියා පිළිබඳ වැටීමක් නැත. මේ භාවනාවේ අවස්ථාවක් නම් මේ හඳුන්වන්නේ කෙසේද? එසේනම් මෙම අවස්ථාන මගහැරි විතුනම්. මෙවන් අවස්ථා මගහැරි විතුනම් ඒ සඳහා කළ යුතු කුමක්ද? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. මම දැන් මේ දවස් තුනේම ධර්ම දේශනාවලදී අපි පුළුන්තරම් උත්සාහ කරා දන්නා දේට සාපේක්ෂව නොදන්නා දේ ඉගෙන ගන්න කියන පාඩම. දන්නා දේ හොඳටම ප්‍රමාණ කරලා සීමා කරලා ඉගෙන ගත්තට පස්සේ අපිට වෙනවා දන්නා දේ මුළු චිත්‍රය සම්පූර්ණ කරන්නේ නොදන්න විශාල පදාසයක් ඉතුරු වෙනවා. සයන්ස් වල දැන් කියන බ්ලැක් හෝල් එක වගේ. ඔයාලා හිතන්න ගමන් බ්ලැක් හෝල් එක කියලා එකක් අහුවෙනවා. ඒක ඔය සාමාන්‍ය මූල ධර්මත් අහුවෙන්නේ නැහැ. ඒ වගේ රූප ධර්ම ගැන හොයනකොට අවකාශය කියන එකට අපි ස්ලිප්ලා වැටෙනවා. වේදනාව ගැන හොයනකොට සුඛ දුක දෙක අයින් කරලා අදුක්කම සුඛයට ලෙස්ලා වැටෙනවා. සංඥා ගැන හිතනකොටත් මේ කියන වචනෙන් විස්තර කරන්න බැරි තරකට වැටෙනවා. සංස්කාර ගැන හිතනකොටත් චේතනා කිසිත් නැති තැනකට එනවා. ඉතින් ඒ தত্ত্বය ඇත්ත වශයෙන් අපේ හැබෑ නිවහන. අපේ හිත කෙලෙසෙන්නේ ඉස්සලා තිබුණු තැන. නමුත් මෙච්චර කාලයක් සංසාරේ කෙලෙසිච්ච නිසා ඒක දැන් නూరు වෙලා. ඒ ධර්මතම එතෙන් යනකොට පාළු ගතියක් දැනෙනවා, තනි ගතියක් දැනෙනවා, විස්තර කරගන්න බැතියක් තියෙනවා. ඒක ඇත්තද නැත්තද කියලා සැකයක් එනවා. ඒ නිසා හිත කරන්නේ පැත්තකට ගිහිල්ලා නිදාගන්නවා. ලෙසලා අනේකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක භාවනාවේ ප්‍රතිඵලයක්ද? හැබැයි මේක සාපේක්ෂව නිින්ද තියෙනවා. ඒක නිවරණයක්. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. මෙතෙන් යනකොට මේ කියන විස්තර ටික හරි. හිත අක්‍රිය තත්ත්වයක් පේන දෙන්නේ. හැබැයි හිත අක්‍රිය නම් මේක ගැන දැනගන්න බෑ. මේ හිතේම තත්ත්වයක් නම් මෙහෙම එකක් තියෙන බව දන්නවයි කියලා කියන්නේ හිතේ මොකද්ද ක්‍රියාකාරීත්වයක් තියෙන. හැබැයි මේ ක්‍රියාකාරීත්වය ප්‍රධානම දේ තමයි අපේ භාෂාවට නගන්නේ. භාෂාසික සීමාව ඉක්මවල යන තැනක් ඔතෙන් දෙන්නේ. ඉතින් ඒ නිසා හිත කියන මේක අක්‍රියයි කියලා කවුද මේ අක්‍රියයි කියලා කියන්නේ? තේකම තමයි. හිතට අහුවෙනවනම් අක්‍රිය වෙන්න බෑ. ඒ වගේම නින්දා සමානවද නින්ද නොවේ. ඒ කියන්නේ මේකට අන්තිමට මම ගේන්න හදන එතෙන්දයි මේකට අවදි වෙන්න පුළුවන්. මේ தත්ත්වෙට අවදි වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවනම් කියනවා මේ ඔය දකුණු ඇමරිකාවේ විශේෂයෙන්ම ඔය මේ ආජෙන්ටිනා නැ මෙක්සිකෝ ප්‍රදේශයේ ඔය තිබුණු මායා ශිෂ්ටාචාරය ඒ වගේ තැන්වල ඒ වගේ ආපු ඒ පරණ මේ කල්ට් ගෲප්ස් ගෝත්‍රික ජනතාව තාම ජීවත් වෙනවා. මේ ගෝත්‍රික ජනතාවගේ නායකයා තෝරනකොට හීනෙට අවදි වෙන්න පුළුවන් මිනිහෙක් කියනවනම් මිනිහට නායකත්වයක්. මම දැන් ඉන්නේ හීනෙක කියලා හීනෙදී දැනගන්න පුළුවන් මිනිහක් ඉන්නවනම් ඒකළු ඒගොල්ලන්ගේ මේ අභිඥාව awakening into the dream කියලා කියනවා. ඉතින් හීනෙක ඉන්නකොට හීන රස විඳින්න නම් අවදි වෙන්න බෑ. අවදි වුණොත් ඒක හීනයක් වෙන්නේ නෑ. නමුත් ඒගොල්ලෝ ක්‍රම හොයාගෙන තිනවා නායකත්වයේ පුහුණුවේදී හීනකට අවදි වෙන හැටි. ඒක සම්පූර්ණ ආම්බයක්. ඒගොල්ලෝ කියනවා හීනකට අවදි වුණොත් පංච අභිඥාම හම්බ වෙනවා කියලා. හීනෙන් අපිට පියාඹන්න පුළුවන්, හීනෙන් හිතන්න පුළුවන්, අරක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්. එකම දේ තමයි ඒකට අවදි වෙන්න බෑ. යතර තියෙනවා sannivedana විශාල පරාසයක්. අවදි වුණාට පස්සේ එයාට මොකටද දේවල් කරලා පෙන්නන්න අනිවාර්යම නායකත්වය හම්බෙනවා. බුදුරජාණන් වහන්සේ කරන්නේ හිතේ මෙතෙන්ද ගෙනල්ලා දානවා. දැම්මද වැඩි කරකොල අතෑරියා වගේ මොන වුණාද කියා ගන්න බෑ. ඊට පස්සේ කියන මේක නැවත නැවතත් කරන්න කියලා. දස දහස්වර භාවේති බහුලීකරෝති ආශේවති භාවේති බහුලීකරෝති කියලා මේ தත්තෙට නැවත නැවත යන්න ගිහිල්ලා මේකයි හැබෑ නිවහන. මේ අනික් වෙලාවට ඉන්නේ අනාගෙන කියන තැන යනකම් ඊයේ දවසේ අපිට මේකට අවදි වෙන්න පුළුවන්. ඒ අවදි වුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක තමයි least frictional part. කිසිම දෙක ගැටුමක් නැහැ. අනාකූල ප්‍රවාහයක් තියෙන්නේ. අන්න ඒකට අවදි වෙච්ච දවසේ තමයි පුද්ගලයා භාවනාවට සුදුස්සෙක්, එහෙම නැත්නම් විපස්සනාවට සල්ලං වීම කරන්නේ. එතෙන් තමයි ඒ නිසා මේක ලොකු කඩයිමක්. මෙතන ගෙනියන්න පුළුවන්. නමුත් මේක පිළිබඳව සම්මාදිට්‍ය පහල කිරීම, මේක හරියට බව තේරුම් ගැනීම, මේක අපේ හැබෑ නිවහන ගන්න ඔප්පු කිරීම කියන එක ඒක ලේසි නැහැ. ඒ නිසා භාවනා කරුවොත් ප්‍රතිඵල තියෙනවා. නමුත් මේක ප්‍රතිඵල කියලා බාර ගන්නව නැහැ කියන එක තන්නේ කරම දෘෂ්ටිය මත පවතින දෙයක්. ඉතින් මේකට හරියට අවශ්‍යයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, පූර්ව ආදර්ශය. එතකොට විතරයි කෙනෙකුට ඉතින් යනවා විතරක් නෙවෙයි මේක තමයි හරි පාර කියලා හිතන්නේ. ආගම කියලා කියන කොට ආත්මම වෙනස් වෙනවා. ආගමේ කියන්නේ සම්පූර්ණ ඉන්ද්‍රිය ගෝචර තත්ත්වයක්. මෙතන විතරයි ඉන්ද්‍රිය ගෝචර තත්ත්වයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්න බෑ වගේ කියන තත්ත්වෙට ගිහිල්ලා ඒකට අවදි කිරීම කරන්න. ඒ නිසා මේක කායනුපස්සනාවේ අන්තිම දක්ෂම තැන කියලා කියනවා. ඒ කියන නිසා මම හිතන්නේ අපි ධර්මදේශනාවදී නම් මේක පිළිබඳව සෑහෙන සාකච්ඡා නගාගත කරුණු ඉදිරිපත් කළා. නමුත් ඒක ගිය මනුස්සයා ඇතුළේ අනිවාර්යයෙන්ම අලුතෙන් ප්‍රශ්නයක් විදිහට මේක ඉදිරිපත් කරන මොකද ඒ තරම්ම කොයි කෙනාටත් ඒක නවමු. කොච්චර අහලා තිබ්බත් වෙච්ච දවසේ වෙනකොට ඒකදී මනුස්සයා අලුත් කරලා දෙනවා. වෙනසක් ඇති කරලා දෙනවා. මේ භාවනාවේ අවස්ථාවක් නම් හඳුන්වන්නේ කෙසේද? මේකට කියන්නේ පස්සම්බයං කාය සංකාරං අසසි සාමිච්චි සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්සසි සාමිච්චි සික්ඛති. කාය සංස්කාරයන් සියල්ලම සංසිඳුවමින් ඉක්මනවයි කියලා මේකට කියන්නේ. ඊට පස්සේ තමයි වේදනන පසනාවට යෝගාවචරයට සුදුසුකම් ලබන්නේ. එසේ නැත්නම් මේ අවස්ථාවට මගහැරි වේචුනම් ඒ සඳහා කළ යුතු කුමක්ද ඒක අපිට අයින් කරන්න වෙනවා. මොකද මගහැරි යුක්ක් නෙවෙයි. කළ යුත්තේ මේ தත්තට හිත ගෙනියලා ඒකට අවදි වෙන එකයි. එසේ එකම ක්‍රමයයි තියෙන්නේ මේකට ලෑස්ති වෙලා යන්නේ. මේකට යන්නේ එක සැරේ නෙවෙයි ක්‍රමයෙන් ක්‍රමයෙන් මෙතෙන් යනකොට මේ යන්න හදන්නේ මෙතෙන් තමයි. මම මේක පිළිබඳව වෙනතට වඩා සතියෙන් අවදීන් මේක බලන්න ඕනේ කියලා තාමත්ම වෙනතට වඩා සුපචිත්තිත සතියකින් ගියොත් මේකට ගිහිල්ලා කැමැති වෙලාවක් කියන වචන පාවිච්චි කරන්න බෑ. තමන්ගේ රුචිය අනුව කාලයක් ගත කරලා එන්න පුළුවන් තත්ත්වයකදී ඒක මේ ආධුනිකයට ලොකු භාවනා අත්දැකීමක් වෙනවා. ඊට පස්සේ හදිහට ඉස්කෙඩියක් පැවිලා යම් කිසි මට්ටමකට ආවිලා ඉස්කෙඩිය උඹේ ජීවි වෙන වෙලාව වගේ. කොටසක් ඉන්න පුළුවන් උට මඩෙත් වතුරෙත් ඉන්න පුළුවන්. ඉස්කෙඩිය ඉන්නේ සාමාන්‍යයෙන් මාළුවෙක් වගේ වතුර විතරයි. නමුත් මේ පරිණාමය එකතැනකදී රූපාන්තරණ එකතැනකදී උඹේ ජීවිතත්වයට යනවා. උඹේ ජීවිතවල පස්සේ ගෙම්පෙක් වශයෙන් එළියටත් යන්න පුළුවන්. වතුරටත් එන්න පුළුවන්. ඒ වගේ යෝගාවචරයා රූප ලෝකයට සමුදීලා නාම ලෝකයේ කල්ලයක් නැතුව ගත කරනකොට උඹේ ජීවිතත්වයට එන එකේ කඩයිම තමයි මේ සාකච්ඡා කරලා තියෙන්නේ මට හිතෙන විදිහට. ඒ නිසා ඒක මේ යෝග ජීවිතේ පරිණාමයේ නැත්නම් රූපාන්තරණේ තාමත්ම මේ විචිත්‍ර තනක් ඒක නැවත නැවත ආශේවන ප්‍රති නැත්නම් භාවිත කිරීමෙන් තමයි පුරුදු කරන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් සෑහෙන පෙරපින් ඇති සෑහෙන භාවනා ක්‍රමයේ දන්න සෑහෙන කැපකිරීමක් ඇති සෑහෙන සිල්වත්කමකට විතරයි මෙතෙන් යන්න පුළුවන්. නමුත් තාම සැකේ බලපාන. තාම කියනවා ජනපාර හරි දෝ වැරදි දෝ කියලා. ඉතින් මෙන්න මේ සැකේට තමයි සුද්ධ වශයෙන්ම කෙලස් කියන්නේ. හරි තැනට ගිහිල්ලත් ඒක පිළිබඳව කරන සැකේ තමයි කෙලස් කියන්නේ. කෙලස් වලට කොච්චර පිරිසිදුදයක් වුණත් කෙලසන්න පුළුවන්. ඉතාමත්ම පිරිසිදුයක් වුණා මේක කෙලසිලා කියන අර්ථකථනය දෙන්න පුළුවන් කෙලස් වලට ඒ තරම්ම විලිලැජ්ජාවක් ඇති ආකාරයක් කෙලස් කියන්නේ. ඒ වගේම මේක හරි කියලා බැලුවොත් ඒකත් බාර ගන්න පුළුවන්. අන්නේ වෙනස තමයි දිට්ඨිඤ්ඤානුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ වැරදි දිස්ති වලටපත් වෙන්නේ නැතුව පැහැදිලි දර්ශනයකින් යුක්ත වෙච්ච අනේකන සසරණයි එහෙම නැති කෙනා අසරණයි. මොකද මේ කියන්නේ නින්දද දන්නේ නැහැ. තමන් කොටු වුණා, තනු වුණා වගේ පේන්නේ. නමුත් මේක භාවනාවේදී ඉතා තීර්ණාත්මක වැදගත් අවස්ථාවක් බවයි මතක් කරන් තියෙන්නේ. ඊකාවට කියනවා පස්සම්බය කාය සංකාරයෙන් කීවිත මින් අදහස් කරන්නේ ආස්වාද ප්‍රසව සම්බන්ධයේ රූප ධර්ම නැතිවීමද. මේ අවස්ථාව විඥාන ශාසු කරගත් විටක රූප ධර්මයක් නැතුව නාම ධර්මයක් වන විඥානේ පවතින්නේ කෙසේද? අර ප්‍රශ්නෙම වලිගිය වගේ තමයි මේ කියන්නේ. පස්සම්බය කාය සංකාරං මේ වචන මහා ප්‍රාණ අල්ප ප්‍රාණ ලියවිලා තිනකොට බොහොම වැරදියට ලියලා තියෙනවා මම හිතනවා අදහස් කරන්නේ මේකයි කියලා. ඉන් අදහස් කරන්නේ ආස්වාද ප්‍රසව සම්බන්ධයේ රූප ධර්ම නැතිවීමද. මේක කියන්නේ මෙහෙමයි රූප ධර්මයාගේ කම්පණිය නැතිලා යනවා රූප ධර්ම හිටිනවා. හරියට මොහොතේ රැළ නැතර වෙලා වතුර තැම්පත් වෙනවා වගේ. රැළ තියෙනකොට තමයි අපි වතුර කඩක් අඳුරගන්නේ. නමුත් රැළ කියන්නේ වතුර නෙවෙයි වැලේ තියෙන මොහොත තියෙන වැල ගැහිල්ල නැතර වෙනවා. එසකොට ඒක තැම්පත් වුණාට පස්සේ හරහා පේනකොට වතුරක් වගේ පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි හිතේ තියෙන මේ අරූප ධර්ම වල තියෙන කම්පන චංචල ගති එහෙම සංසිඳනානිකන් දූලි කොටකට ගලක් ගැහුවට පස්සේ ඒ දූලි වල නැතර වෙනවා. එතකොට රූප ධර්ම නැතුව වගේ තමයි. නමුත් නැති විලා නැහැ ක්‍රියාකාරකම් විතරක් නැතිලා කියනවා. ඒ නිසා මෙතන රූප ධර්මයන්ගේ ක්‍රියාකාරකම් රූපණ ගතිය නැති වෙලා තියෙනවා. මේ අවස්ථාවේ විඥාන සංසකරගත් විටක රූප ධර්මයක් නැතිව නාම ධර්මයක් වන විඥානේ පවතින්නේ කෙසේද? රූප ධර්මයක් නැතිවීම නෙවෙයි විස්මාරුවක් තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මෝදායිනට ගියාම මෝදායින රළ බිඳෙනවා, කලක් වෙනවා, වදිනවා, කැදෙනවා, යනවා ගණන් කරන්න පුළුවන්. මං ඉන්න තැනට රළ එකක් ආවා, දෙකක් ආවා, තුනක් ආවා, හතරක් ආවා කියලා. නමුත් ඒ ටිකේ මොහොතේ ගැඹුරට ගියොත් රළ පෙරලි පෙරලි කියනම චක්ක බිඳෙන්නේ නැහැ. ඒ නිසා මැද මොහොතේ රළ ගණන් කරන්න බෑ. අනන්ත අප්‍රමාණ රළ ගණනක් තියෙනවා. ඒ කිය ඒකෙදි ගණන් කරන්න උත්සාහ කරන්නත් බෑ බෑ. මොකද ඒක ගැඹුරයි. ඒක දිගින් බලනලා සිටිදීට යනකොට කිසිම රළක් පේන්නේ නැහැ. තන්නේ කර ඉර තියෙනවා. එතකොට එතන රළ නැහැ කියලායි අපි කියන්නේ. අනුමත කිසියම් තැනක රළ නැත්තේ නෑ. ඒක ගැඹුර වැඩි වෙන්න ඈතට යන්න යන්න තනි ඉරට පේන්නේ වතුරක් තියෙනවා. එතන රළක් තියෙනවා. නමුත් රළේ ක්‍රියාකාරකම් ඉතාමවත් නඩුයි. අර ගොඩීමේ වගේ බිඳෙන්නේ නෑ රළ. මේ මොඩ පැතවි උඩ පාතවි උඩ පාතවි තියෙනවා. ඒ වගේ රූප ධර්මයන්ගේ මේ කීකරු වීමක් විතරයි මෙතන තියෙන නිසා විඥාණයට ඒක අරමුණු කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්තම් රූප ධර්ම සංසිඳනට පස්සේ මේක අරමුණු කරගන්න බැරි නම් අපි අර ඊයේ මතක් කරපු විදිහට තමන්ගේම චේතනා, තමන්ගේම ප්‍රකල්පනා, තමන්ගේම අනුශේධ ධර්මයේ අරමුණු කරගෙන විඥාන ප්‍රතිෂ්ඨාවක් ලබනවා. ඉතින් පුත්‍රයන්වන්ස මේ සතිපට්ඨානය කරන්නේ රූප ධර්ම පිළිබඳව මේ සංසිඳීම පුළුවන්තරම් නැහැ කියන මට්ටමට ගෙනියලා ඊට පස්සේ විඥාණය මේ කියන චේතනා මත ආහාර ලබන හැටි යාර්ථේ පේනු කරලා දෙනවා. චේතනාවකුත් ඇති විඥාණයට කොක්ක ගහගෙන ඉන්න. ප්‍රකල්පනාවකුත් ඇති, අනුසයක් ඇති. ඒ නිසා කියන පුළුවන්තරම් කාය ධර්ම සංසිඳුණාට පස්සේ කිසිම චේතනාවක්, කිසිම ප්‍රාර්ථනාවක්, කිසිම අපේක්ෂාවක්, අදිෂ්ඨානයක් නැති කිරීමෙන් විඥාණයට ආහාර දෙව නැතර කරන්න කියලා. ඒ වගේම කිසිම ප්‍රකල්පනාවක් නැතිව සැලසුම් කිරීම, අනාගත සිහින එව්වත් නැතර කළ බලන්නේ කියන විඥාණය. ඒකෝට තමයි අනුශේධ ධර්ම කොටු වෙන්නේ. අනුශේධ ධර්ම මත විඥානයේ රඳන බව තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමන්ට සංසාරේ කවදාකවත් නොදැක කාපට් එක යට තියෙන දූවිලි ටික අනුශේධ ටික දැක ගන්න පුළුවන් වෙනවා. ඒක නම් උතුර ජනනාද කියනවා දකින්නකොටම දැකීමෙන්ම කීකරු කරන්න පුළුවන් කියලා. කාය ධර්ම වගේ භාවනා කරන්න ඕනේ නැහැ. චේතනා ප්‍රකල්පනා වගේ හසුරවන්න දෙයක් නැහැ. කාපට් එකේ තියෙන මේ කෙලස් වගේ දූවිලි වගේ තියෙන අනුශේධ ධර්ම දැකපු පමණින්ම විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය සම්බන්ධ දෘෂ්ටිය දැකපු පමණින්ම නැති වෙනවා. හරියටම රැකියුලාට ආලෝකය දැක්කවා. රැකියුලා ෆිල්ම්ස් වල රැකියුලාට පෙන්වන තියෙන ආලෝකයක් පෙන්වන කුරුසියක් පෙන්වන රැකියුලාට ඉන්න බෑ. එතන මේ ලෝකයේ තියෙන ඕනම විස බීජයකට සූර්යාලෝකයට දාපු ගමන් සූර්යා කිසිම විස බීජයකට සූර්යාලෝකෙ ඉන්නවා. ඒකෙ තියෙන සත්‍ය ආරවිතේ තොඳුවටම ගැඹුරට වටනකොට ඒ අනුසේ කෙලස් වල තියෙන කෙලස් ගැති නැති වෙලා ඒවට ඉන්න පුළුවන් හැංගිලා විතරයි. භවනාදි කරන අපිව හෙලි කරලා කෙලින්ම සත්‍යයට ලක් කරන එක කරන්න වෙන්නේ කායන පස්සනාව කරලා වේදනා ප්‍රකල් චේතනා ප්‍රකල්පන අයින් කරන ප්‍රයෝගයෙන් අයින් කරලා අනුසේ ටික පෙන්න එකයි. ඒක දැක්ක පමණින්ම දුර වෙනවා. ඒක බුදු දහමේ සඳහන් කරලා තියෙනවා වෙන ක්‍රමයකට. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ කියලා බුදුජාන විශ්වාසයේ විසින් දේශනා කරන ලද ධර්මයේ මහණෙනි විවෘත කරන්න කරන බබලනවා. වැව්වොත් ලැබෙලිම නැතිව. එයා මේ ධර්ම වල තමයි විවෘත වෙන්න වෙන්න ඒ ධර්ම ජීවිතය ආහාරයක් කරගන්න කරගන්න ඒක තෙද වැඩි වෙනකොට කෙලස් නැකෙනවා. නමුත් මේක වෙලාව කරන වෙලාව නොකර ඉන්නවා දවල් මේ කියලා දැනියල් කරන්න ගියාම කෙලස් තමයි ප්‍රයෝජන ගන්න. ඉතින් පුළුවන්තරම් ධර්ම විනයට අපි කියන නැත්නම් සතියට විවෘත වෙන දුන්නොත් ඒත් එක්කම කෙලස් පුළුවන්තරම් දුර්වල වෙනවා, වඳ වෙනවා, ගබ්සවෙන්න පටන් ගන්නවා. හත්වෙනි ප්‍රශ්නේ ආනාපාන සති භාවනා ටික වෙලාවකදී හුස්ම නොදනියයි පයක පරිණයක තුලදී ඒ නැවත නොදනී නොදැනෙන තරම් හුස්ම නොදැන්න පසුව හුස්ම වැදුණු තැන පාද කොට බලා සිටීම හුස්ම ගැන මෙනෙහි කිරීමට දෙයක් නැත. සතියේ දැනෙන කම්පන චංචල රත් වීම ආදී දැනුවයයි මෙනෙහි කරමින් හිතට එන අරමුණු නොසලකා හරිමි. මෙසේ සිටුවිට නිදිමතක් නොතිබිය හැකි අවස්ථාවක පවා කිසිවක් නොදැනී සිට ඉඳා වැටුනේදයි නොදැනී නැවති අවදි වේ. මේ බොහෝ වාර ගන්නක් සිදුවේ. කර්ණාක්‍රම මේ தත්ත්වය පහදා දෙන හිතේන අරමුණ මෙනෙහි නොකිරීම හරිද? හිතට වැඩියෙන් අරමුණු එන්න පටන් ගත්තොත් කුමක් කළ යුතුද? මේක අර පළවෙනි ප්‍රශ්නෙම වෙන පැත්තකින් පැහැදිලි නැගීමක් තියෙන්නේ. මේක කරපු විදිය කියලා තියෙනවා බොහෝ විට හරි වැටියක් තමයි පේන්න තියෙන්නේ. අර තරම් අවදි වෙලා බලන්න හිටියත් වරින් වර හිතට මතකයක් නැති තැනට යනවා. ඒ කියන්නේ ඒකට අවදියෙන් බලන්න හිටියත් මේක හරියට කියනවා නම් මේ කින්ත ඔලිම්පින් ඉච්ච නූල ඇඟිලි දෙකකින් නූලක් දාලා ඇදගෙන ගියොත් නූල ඇඟිල්ල අල්ලගෙන ඉන්න තාක් කල් ඒ නූල තින්ත ගෑවෙනවා. ඇඟිලි දෙක අතාරපු ගමන් ආයේ ඒ නූලේ තින්ත ගෑවිල්ල නැති වෙලා යනවා වගේ හිත අරමුණ දිගේ ගිහිල්ලා අන්තිම සියුම් කල්ලේක වෙලාවට නිකන් අරමුණ වලින් හිත ගිලිනා වගේ තැනකදී මතකේ නැති වෙනවා. මේක දැන් තියෙන වචන වලින් කියනවා නම් මේ හිතෙන් හිතක් පවතින මේ කාලය සහ දේශය කියන මාන දෙක අවශ්‍යයි. මේ මාන දෙකෙන් එහාට හිත ගිය ගමන් මේ කාලය පිළිබඳව සලකුණු නැතුව යනවා. දේශය පිළිබඳව සලකුණු නැති වෙනවා. මේකට කියන්නේ සීමා මායිදාවල් කඩලා යනවා. බවුන්ඩරිස් කඩලා යන වෙලාව. ඉතින් මේ කඩලා ගිය වෙලාවේදී තාර්කික මනසේ තාර්කික මතකයට මේක ලක් වෙන්නේ නැහැ. ඒක අහු වෙන්නේ නිකන් බ්ලැන්ක් එකක් වගේ. හැබැයි ඉතින් යන තැන අල්ලන්න බෑ, එන තැන අල්ලන්න පුළුවන්. ඉතින් සා මේක එන්නේ ඇරලා පුළුවන් නම් කියනවා ඒකට යන තැන අල්ලන්න උත්සාහ කරන්න කියලා. ඒක තමයි අවශ්‍ය කරන්න තියෙන්නේ. ඒක පාරට ඒක සිද්ධ වෙනවා. ආපහු එනකොට ගැස්සිලා මතක් වෙනවා. ආයෙසරයක් යනවා, ආයෙනකොට ගැස්සිලා මතක් වෙනවා. ඒක වෙනකොට බයසක ඇරලා මේක වෙනවා නම් අවසානයක් පේන සේක පටන් ගන්නවත් තියෙනෝනේ. අන්නේ පටන් ගන්න තැන හරියට නිින්ද යන තැන බලන් ඉන්නා වගේ, සී නැති වෙන ඉන්ජෙක්ෂන් එකක් ගහලා නිදියේ සී නැති වේක නැ නැටි බලන් ඉන්නා වගේ මේක වශී කරන්න පටන් අරගත්තොත් බොහොම සියුම් සමාධියකට නැත්නම් බොහොම සියුම් මේ සත්‍යයකට දොර ඇරෙනවා. ඉතින් එහෙම නොවුනත් මේ දෙයට බය ඇරෙනවා. මේක තමයි ස්වභාවය. මට කරන්න තියෙන්නේ මේක මැදදී අල්ලන්න බෑ. මේ සත්‍යයට වැටෙන හැටි මම දැනගන්න ඕනෑ කියලා කිව්වොත් ඒ තියෙන අත්දැකීම මරණ මොහොත පිළිබඳව ලොකු පෙරහුරුවක් වෙනවා. මරණය ඉස්සෙල්ලා තමන් අනිවාර්යයෙන් මෙතෙන්ට එනවා. දැන් මේ කඩලා යන්නයි හදන්නේ කියන එක තේරෙනවා. ඒකට අරක පුරුදු කරලා තිබුණ එක්කෙනෙකුට නම් කලබල නැතුව දේවුම් ගන්නවා. මේ වෙලාවේ කරපු පින් හෝ පව් ගැන කල්පනා කරලා දරුවෝ ගැන බැංක account එකේ balance ගැන කල්පනා කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මේකට පූර්ණ අවදින් ඉන්නවා. අවදින් හිටියොත් මරණයේදී පොඩි මාරුවක් විතරයි සිද්ධ වෙන කලබැගණියක් එන්නේ නැහැ. ඊට පස්සේ කියලා කොහෙද උපදින්නේ කියන ප්‍රශ්නේ විශාල බරපතල ප්‍රශ්නයක් කරනවා. මේ වැටෙන හැටි දැක ගන්න බැහැ. නමුත් භාවනායේදී මේක වර්ධ කරපු කෙනාට ඔපරේෂන් එකදී සිහි නැති වෙන හැටි, නිින්දේදී නිින්ද යන හැටි, ක්ලාන්ත වෙනකොට ක්ලාන්ත වෙන හැටි, heart attack එක එනකොට ඒ heart attack එකේ stages දැක ගන්න පුළුවන් තරමට ජීවිත පරිශීලනයක් කරගන්න. ඒක සාමාන්‍යයෙන් අම්බරවාගෙන යන්නේ සුලි සුලඟක් වගේ කරපාගෙන යන්නේ බය කරගෙන සාහිතිය දාගෙන හීන් දාගිය දාගෙන ඉන්නේ. නමුත් මේ වැඩේ කරලා පුරුදු කරපු කෙනාට ඒක කරන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වට මේ ලෝකේ මේ වෙනකන් ඒ අත්දැකපු හුඟ දෙනෙක් මරණය, heart attack, injection ගහලා සීනති කිරුවට ඒක දැකලා අත්දැකපු やつ කියලා තියෙන ඒ ඔක්කොම භවනා කාර්යොත් නෙවෙයි බුද්ධං කාර්යොත්. සමහරව අත්දැකලා තියෙනවා. මේ ළඟදී සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි ඔය නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් මයින්ඩ් ඇන්ඩ් ද ලයිෆ් ඕගනයිසේෂන් එකේ එයාට මේ පුරුදු කරලා තියෙනවා. මේ දෙලෙක් ආපුවාම නැත්තම් පරිශීන සඳහා භාවනා යෝගියෙක් ආපුවාම ඔක්කොම ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා රූප බලනකොට මොන මොන වේව්ස් ද යන්නේ, ශබ්ද අහනකොට මොන මොන වේව්ස් ද යන්නේ, නිදිනකොට කොහොමද කියලා ඔක්කොම ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන්. ඒක නිකන් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාපුවට පස්සේ බලන්න පුළුවන්. අන්න ඒක බලලා ඒ හරියටම ඉස්සල්ලාම රිසර්ච් එක කරපු වෙලාවේදී MRI ස්කෑන් එකට දැම්මේ හොඳටම භාවනා කරපු ලාමකෙනෙක්. ඒ ලාමට කලින් ඔටලෝසුවක් දීලා ප්‍රෝග්‍රෑම් කරලා එයාට කියලා තිබුණා පළවෙනි විනාඩියේදී කරුණා භාවනා කරන්න, ඊගා විනාඩියේදී අසුභ භාවනා කරන්න, ඊගාගෙදී මෛත්‍රී භාවනා කරන්න, ඊගාගෙදී සතිය වඩන්න, ඊගාගෙදී ධාතු මනස් කාර්ය කරන්න කියලා හරියට දෙකල ගාව ෂෙඩියුල් එක තියෙනවා. මොනිටර් කරන එක නා අරිට ක්ලික් කරනවා. ක්ලික් කරන පස්සේ එක එක වේ දක්ෂයි භාවනාවට ඒ හයේදී සම්පූර්ණ වෙනස් වේව්ස් හයක් ආවා. ඒ නිසා දැන් මේ වේව් එක බලලා කියන්න පුළුවන් භාවනා කරන්න කියලා යන්ත්‍රයක බය නැත්තම් මේ යන්නේ මෙන්න මේ භාවනාව කියලා. ඉතින් අර මේ අම්මන්දී ඒකට හය කරලා වැඩ කරන්නේ ගම මේ අම්මන්දී ඉතල දිනවා තමන්ගේ මේකට දාගන්න. දාගෙන මොනිටර් කරමින් ඉඳි හට ටක් ටක් ඇවිල්ලා. තමන්දව සම්පූර්ණ හට ටක් එක රෙකෝඩ් කරලා බලාගන්න. මැරිලා නෑ හොඳ වෙලාවට. නැගිටිට පස්සේ දැන් ලෝකෙටම භාවනා උගන්වන ගුරුවරියක් වෙලා ප්‍රසිද්ධ දේශනා දෙනවා. හට ටක් එක කිසිම හානියක් කරන්නේ නැහැ බයවුනේ නැත්තම් කියන්නේ. දක්කමකුණෝ තමයි හට ටක් වෙන්නේ. දැන් උනත් YouTube එකේ තියෙනවා ඒ දැන් ප්‍රසිද්ධම දේශිකාවක් ඒක කොහොමඩක් කරන නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කෙනෙක් විදිහට දැනුවත් තිබුණ කෙනෙක්. භාවනා ඉතර කරලා නැහැ. හැබැයි භාවනා ආයතන තමයි රස්සාව හම්බෙලා තියෙන්නේ. නිකමෙට දාගට තියෙනවා ඉලෙක්ට්‍රෝඩ් ටික සෙට් කරනකොට හට ටක් ටක්යි. ඉතින් හට ටක් හරි වාසනාවන්තයි ඉතින් බලනකොට. යන නොමිලෙම තමයි මේ ලෝක ගුරු තත්ත්වයක් හම්බෙන්නේ. අපිට හට එකක් ආවනම් ඉතින් අද්දවදී ආමුදුර වඩම්ම ගන්න එක තමයි අපිට තියෙන්නේ. අයියෝ අපේ පවුලට වෙච්ච විශාලම කාල කන්‍නි වැඩේ අසවලා පපුව බැල්ල මැල්ල ගියා කියන්නේ. මේක පුරුදු කරන්න කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ මැරෙන්නේ ඉස්සෙල්ලා මැරියා. කය මරලා බලපන්. ඊට පස්සේ වේදනා මරලා බලපන්. සංඥා මරලා බලපන්. සංස්කාර චේතනා මරලා බලපන්. එදවිට ඔය ඇදී ඉන්න හිත කියන එක ඉච්චර දෙල්ලක්කාරයි. ඉතින් අපිට කය මරලා බලන්න තියාගන්න නිකමට හරි ගමන්නේ පිම්පල් එකක් ආවොත් කෙස් ගහක් යදුනොත් හීරුනොත් මොන්න දෙල්ලම් බලාගත හැකි කොච්චර කා ජීවිත නිර්පේක්ෂද භවනා කරන්න. කැස්සක් කැස්සොත් දොරක් ඇරියොත් තුනක් වැදුනොත් වතුර නැති වුනොත් ආන්නේ අම්මේ යුද්ධ. ඒ මහා ලෝක විදර්ශනා යෝගාවචර විලි ලැජ්ජ නැහැ විලි ලැජ්ජ නැහැ එක එක කෙනෙකුට අපිට මේ කයත් එක කරන සෙල්ලෙවිදි මේ කය විද්‍යාගාරයක් විදිහට වැඩ කරනකොට ඒ හැම දෙයක්ම මේකදී වෙනවා වෙනදී තියා බලනින් එක තමයි විපස්සනා කියන්නේ අපි කියනවා නම් ඒක තියා බලන්න මට මේ කෝණ කියලා ආරම්භ කරනකොට නම් ඇත්ත ඒ වයසක යන්න කොළ ගතිය තියන්න ඕනේ නමුත් මේක කරගෙන කරගෙන යනකොට පසු කලින් ආචාර්යවරු සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය, වීර්ය, සතිය, සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ඕන නම්, ඒ කියන්නේ ඉන්ද්‍රියයන් තියුණු කරන්න ඕන නම්, කායක සහ ජීවිතයේ තියෙන ආශාව අතාරින්න ඕනේ. කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ඨ වේදි කියලා කියනවා. ඒකත් තියෙන ආශාවයි මේකයි සම්පූර්ණ දෙකක්. හැබැයි එක සැරේ කරන්න බෑ. ටික 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 කරගෙන කරගෙන යනකොට භාවනාවේ ජීුණු වෙනවයි කියලා කියන්නේ මේක හුදු පරිශනාවක් තමයි. මේ manussාත්ම භාවය ලැබුවේ මේ ආර්ය පරිශ්‍රණය සඳහා පමණයි කියලා ඉතින් මේක හැම තැනක්ම පිටි ගහ ගහ පතුරු ගහ ගහ එනේන හැම දෙයක්ම බලන්න පුළුවන් නම් ලෝක කිසිම මෙච්චර sophisticated lab එකක් නැහැ. ඔය ප්‍රශ්නේ අපේ තියෙන්නේ අපි ඒකට ප්‍රේම කරනවා නැත්නම් ඒක බදාගෙන මේක මමයි කියාගත්තොත් කවදාකවත් මේක පරිශීලනයක් කරන්න බෑ. ඒ නිසා මේ කායනපසනාදී ඔය වෙන තේරෙන්නේ නැති දැනගන්න බැරි කාලයට දේශයට අහු වෙන තැනට යන්න පුළුවන් කියලා කියන්නේ ඉතාමත් වැදගත් ප්‍රස්තාවක්. නමුත් ඒකට බය වෙනවා නම්, චකිත වෙනවා නම්, සැක කරනවා නම්, ඉතින් අර කෙටියෙන් කියන්නේ ජීවිතේ මල් විහිං පල්. අපේම ඥානවලින්ම පල් කරගන්නවා. කාලාවකාශ කියන ස්ටේස් ස්පේසන් ටයිම් ඩයිමන්ෂන් එක පන්නනවා. අපි හිතට පැහැදිලිම යන්න පුළුවන්. හිත ඇත්තටම කාලය සහ අවකාශයට අහු වුණයි කියලා කියන්නේ තද බල හිල ගැදරකට අහු වුණා. මේ ලෝක ඉස්ලාම් මිනිස්සුන් පහළ වෙනකොට ඒගොල්ලෝ කියන්නේ සයම් පබා පීටි බක්කා අන්තලික චර. සයම්ව තමම්ම ප්‍රභාසර වූ අන්තලිකේ කනාමිතුරු වගේ හැසිරෙන්න පුළුවන්. ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙලා තියෙනේ කවුරක්වත් දන්නේ නැහැ මේ මේ මෙයාමයි දන්නේ ඉස්ලාම ඇතුළේ එහෙමයි කියලා අය සත්‍යසූරි කමන සූත්‍රයේ සඳහන් කර තියෙනවා. ඊපස්සේ තමයි මේ මිනිස්සු මේ පොළව ආශ්‍රය කරන හැසිරුණාට පොළවෙන් කිසිම දෙයක් අරගෙන නැහැ. හැබැයි පොළවට තිබිලා තියෙන මේ වෙලාවේ මේ හොන්තම මේ අයිස්ක්‍රීම් එකක්. අතේටම තියලා තියෙන අයිස්ක්‍රීම් එකක් ආරය විදින ගමන් ඒකට ඉදලා කට ගාලා ඒක ගාලා වැළුවා. දේව කාල බලනකොට ඒක රස නිසා කන්න පටන් අරගත්තලු කන්න ශරීරේ බර වෙන්න පටන් ගත්තා. ඒක දැකපු අනිත් මිනිස්සු කන්න පටන් අරගත්තට පස්සේ අර අන්තලික චරා ස්වරූපේ නැති වුණා. සයම්පබා නැහැ. සංගි ස්වභාව පස්සේ නැහැ. ඊට පස්සේ මේ පීචි බක්ඛා නැහැ. පීචි බක්ඛා කියන්නේ පීචි ආහාර කරගෙන ජීවත් වෙන්නේ. ඊට පස්සේ අර මේකට වුණ ලස්සන මේ නමක් පුදුමවට දීලා තියෙන ඒ තිබුණ අයිස්ක්‍රීම් එකේ නමට ඊට පස්සේ අයිස්ක්‍රීම් එක බොහොම ඉවරනාට පස්සේ මොකද හොඳ ලක බදාලා තා කියලා වැල් ජාචක් කියලා තියෙනවා. ඒක කොලෙක් කන්න පුළුවන්, නැටක් කන්න පුළුවන්, මුලක් කන්න පුළුවන්, සේරම කන්න පුළුවන්. ඒක වැවෙනවා. ඊට පස්සේ ඒක කන්න පටන් ගන්නවා. ඒක කන්න ගියාට පස්සේ පොළොවට හොඳටම බැඳිලා තියෙනවා. පොළොවම ආහාර කරනවා. ඒක ඉවරනාට පස්සේ ඇවිල්ලා තිනවා හැල් වී જાතියක්, ඒකේ මේ පොත්ත නැති වී සාංජාත. සාංජාත හාල් පහල්ලා තියෙනවා. ඉතින් ඒක ඕන තරම් තියලා තියෙනවා. ඒ තඹපුවාම මොනවාක්වත් කුල් මස්සක් මොනවාක්වත් තෝරන ගන බත් විතරක් කාලා ඉන්න පුළුවන්. එහෙම තියෙනකොට මේගොල්ල කරපදී ඒව ගබඩා කරන්න පටන් ගත්තා. ගබඩා කරන්න පටන් ගත්ත දවසේම වැට කඩළු ගන්න පටන් ගත්තා. වැටකටළු ගන්න පටන් ගත්ත දවසේම අල්ලපු වැටි එකක් ආපු දවසේ ඊර්ෂ්‍යාව කියන පටන් ගත්තා. ක්‍රෝධය පටන් ගත්තලු, ද්වේෂය පටන් ගත්තලු. ඊට පස්සේ මේක නිසා හාල් ඇටේ පොට්ටක් ආවා. වී වෙලා තියෙනවා. වී වෙලා ඉවරලා ඒක ඒ දැන් වවන්න වෙලා තියෙනවා. එහෙනම් ඒක ඇග්‍රෝකෙමිකල්ස් උත් ගන්න වෙලා තියෙනවා. විශාල දේවල් කරලා අර ලස්සන තියුණ තැනේ කෙලසිලා තමයි මේ තියෙන්නේ. ආපහු යන්නේ මේ ස්පේස් ඇන් ටයිම් නැති තැනට ආපහු යන්නේ ඒක තමයි යන්නේ. ඒ අනකට මේ අපි මේ අතරමැදි කරපු සගතිරුකන් වලට කරපුවාට දඬුවම් කරගෙන තමයි ගෙනියන්නේ ආපහු යන්නේ ඊට පුතේ. ඉතින් ඒක අනකට අපිට වෙන්නේ අපේ අයිති වාසිකම් නැති වෙනවා, මගේ බෞද්ධලිකත්වය නැති වෙනවා, මගේ රුචි අරුචිකම් නැති වෙනවා, මගේ මේ ඔක්කොම ටික නැති වෙනවා වගේ කියන්නේ. ඉතින් බුදු ජානක කියනවා මේවා තියෙනකන් කවදාකවත් විමුක්තියක් නැහැ. ඒ නිසා පරිශන වට මේ වගේ වෙනකොට පුහුණු කරන්ද පුහුණු කරලා එතෙන්ට යන්න එතනදී කිසිම ආදායම් බද්දකට අහු වෙන්නේ නැහැ, මේන්ටනන්ස් ඇත්තෙත් නැහැ, කොටු වැඩ කටු ගිහිලකොත් ඇත්තෙත් නැහැ. පොදු يعني කාල් මාස් කියන විදිහට සමාජවාදී ලෝකයක් තියෙනවා. වස්තු සියල්ලම සියල්ලගේම ඔක්කොම සහෝදරයයි යන්න ඉන්න පුළුවන් ඉතාලා. අම්මලා තාත්තලා අංගිලා මල ඔක්කොම සහෝදරයෝ තමයි ඉතාලා. එතකොට නෑනේ මේ බූදලේ චබ්බ කරන්න දෙන්නේ. ඒකට තමයි මෙතන ප්‍රශ්න භාවනා කිරීමේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අර මේක කම්බ කරපු දේවල් ජීවල දාන්න වෙනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා මේක නිකන් ඇඟෙන් ඇටයක් කරන් දාන්න වගේ. ටික බණක් අහන ගමන්, භාවනාවක් කරන ගමන්, තකතිරුකමක් කරන ගමන්. මෙතෙන් යන්න පුළුවන්කම ලොකු ලාභයක් බව දැනගෙන වරින් වර බලන්න ඕනේ ඒක හුරු කරගන්න. ඒක තමයි අභයනි වහන කරගන්න. ඒකල මෙව්වා ටික ගෙවන් කරන්න කි තාමත්ම ක්‍රමිකව සිද්ධ වෙන්නේ නැත්නම් මානසික අසහන එන්නේ ඉඳී තියෙනවා, පිස්සු වැටෙන්න ඉඳී තියෙනවා. ක්‍රමයෙන් තමයි ආනුභව ක්‍රියාවෙන්, අනුභව ශික්ෂාවෙන්, අනුභව ප්‍රතිපදාවෙන් යන්නේ කයි කියේ. ඉතින් ඒ නිසා මේ වගේ තත්ත්වයට යන්න පුළුවන්කම සෙල්ලක්කාර යෝගාවචරයෙකුට පොතේම ප්‍රස්තාවක් අලුත්ම අවස්ථාවක් try කරලා බලන්න මට පුළුවන් ද තප්පර ගානකට හෝ මේ ලෝකෙට සමුදීලා මේ කාලය සහ දේශයේ කියන එකෙන් පොඩ්ඩක් එහාට වෙලා මේ හිතටයි කායටයි ඒ තත්ත්වයටදී වැඩ කරන්න හැටි බලන්න. ඉතින් ඒකට අර කලින් කිව්ව ප්‍රශ්නේ මම කිව්වා වගේ කියන්න තියෙන්නේ ලෑස්ති වෙලා ගියොත් මේක ලොකු සෙල්ලක්කාරකමක් වෙනවා. ලෑස්ති වෙලා ගියේ නැත්නම් අකරතැබ්බයක්, බයක්, චකිතයක්, බලාපොරොත්තු සුන් වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සදා වෙන ගරන්ටියක් නැහැ. එකම දේ තමයි නැවත නැවත කරලා පුරුදු කරන්න. ආනාපානයේ හුස්ම ගෙවියන ආකාරය දක්වා මෙනෙහි කිරීම පැහැදිලිය. ඒ එලෙසම සක්මන් භාවනාදීද පියවර ඔසවන යවන තබන යන අවස්ථාවේ දක්වා හොඳින් පිළිගනියයි. මේ අවස්ථාවට පසු සක්මනේදී මෙනෙහි කළ යුත්තේ කුමක්ද? ඔසවන යවන තබන කියන කොන්දේට පැහැදිලිව පේනවනේ ඒක. ඒ හොඳටම ඇති කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ගිහිල්ලා ඒකේ වාසිය පරියන්කිට ගන්න එක තමයි සාමාන්‍ය උපදේශය. නමුත්තර මේ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ ඔසවනවා යවනවා තබනවා කියන එක හොඳට ක්‍රියාකාරකම් පැහැදිලි නම් ඒකට බලපාන චේතනා පිළිබඳව අවදිමත් වෙන්න කියනවා ඔසවන්න හිතන එක ඔසවන ක්‍රියාව. යවන්න හිතෙන එක යවන ක්‍රියාව, තබන්න හිතෙන එක සහ තබන ක්‍රියාව, නැත්නම් එසවීමේ කැමැත්ත සහ එසවීමේ ක්‍රියාව, යැවීමේ කැමැත්ත සහ යැවීමේ ක්‍රියාව සහ තැබීමේ කැමැත්ත කියලා නාම ධර්මයක් පුළුවන් නම් අඳුල්ලා දෙන්න කියනවා. හැබැයි මෙතෙන් යනකම් ගිහිල්ලා සාර්ථකුණොත් පමණයි ඒ ක්‍රියාව සඳහා කැමැත්ත නැත්නම් කියනවා කි චේතනාව මෙනි කරන්න කියන්නේ ඒක එදිනදා වැඩ කරනකොටත් ඇස්පිල්ලමක්වත් ගහන්න ඉස්සලා හැම වෙලාවෙම ඒ ඇස්පිල්ලම ගැහිම සඳහා චේතනාවක් පහළ වෙන බව මූල ධර්ම මට්ටමින් පිළිඅරගෙන පුළුවන් තරම් ඒකත් එක්ක බලන්න කියනවා. උපමාවක් වශයෙන් මේ අපි ඉන්න ශාලාවේ විදුලිය කවලා තියෙන්නේ. ඒ විදුලිය එක බොත්තමක් දාපුවාම එළිය එනවා. තව එකක් දාපුවම යකනිෂණේ කාට කරනවා. සමාහලට ෆෑන් තියෙනවා නම් කරකවනවා. හීටර් එකක් තියෙනවා නම් රත් කරනවා. ඒ යන්ත්‍රේ විදුලිය එන්නේ ඉස්සෙල්ලා නිකන් යකඩ කොටක් විතරයි. විදුලිය ආපු ගමන්ම ඒ කරා විදුලි ප්‍රවාහය යනකොටම ඒකේ නිෂ්පාදනය කරපු කෘත්‍ය කරලා දෙනවා. විදුලිය කපා හැරපු ගමන් ඒක නිකන් යකඩ කොටක් වෙනවා. ඒ වගේ තමයි චේතනාව එනකොට තමයි මේ ඇඟේ ක්‍රියාව එසවීම ක්‍රියාව පටන් අරගන්නේ. එතකන් ඇඟට කරන්න බෑ ඒ වැඩේ. යැවීමේ චේතනාව ආවට පස්සෙ තමයි යැවීම කරන්නේ. යැවීමේ චේතනාව ඒ හරිත මේ විදුලිය වගේ. ඒක නිසා බලනකොට මේ විදුලියේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක කරන වායු චිත්ත කිරිය වායෝ ධාතුවේ මහා ලොකු වෙනසක් නැහැ. ඒකත් නිකන් යන්ත්‍රයක් වගේ තමයි වැඩ කරන්නේ. ඒකට ඒක නිකන් පිට ඉඳලා යන්ත්‍ර අධ්‍යා බලනවා වගේ තමන් දිහාම තමන්ට පිට ඉඳලා බලන්න පුළුවන් දර්ශනයට හොඳක් ආධාර කරනවා මේ චේතනා බලන එක. යමක් හඳුනා ගැනීමේ අවස්ථා තුනක් ලෙස පෙන්වන සංඥා විඥාන ප්‍රඥා යන තුනේ දක්වන විඥානයත් චිත්ත මන යන වචන වලට සමාන්තරව මේ යෙදී තිබෙන චක්ක විඥාන ඇසේ හට ගන්නා හිත විඥානයත් අතර සම්බන්ධතාවය කුමක්ද? එසේ නැත්නම් කිරීම සම්බන්ධතාවයක් නැති අවස්ථා දෙකක් වෙනුම් කිරීමට යෙදී ඇති තනි වචනයක්ද? සම්පූර්ණ මේ දෙකම එකයි. විඥානය කියලා කියන්නේ විචානාති ඉති භික්කවේ ආවුසෝ විඥානං දෙයක් තව දෙකකින් වෙන්කොට දැන ගැනීම තමයි විඥානය කරන්නේ. එතකොට චක්කු විඥානය කියලා කියන්නේ ඒක වස්තු රූපය මේක ඇහැ. ඒක වර්ණ රූපය මේක ඇහැ. ඒක ශබ්දේ මේක කන කියලා දෙක වෙන්කොට හඳුනා ගැනීම තමයි මේ චක්කු විඥාන සෝත විඥාන වලින් කරන්නේ. ඒකත් සංඥා විඥාන ප්‍රඥා කියන වචනේම තමයි. සක්මන් භාවනා කරන අතර යෝගාවචරය නාම රූප වශයෙන් හඳුනා ගන්න කියලාද? මේකට එච්චර පොරකාලයි අඳුර ගන්න ඕනේ නැහැ. වැටෙනවනම් වැටෙන්නේ. වය තියෙනකොට මේ ගොරෝසු තැනක තියෙනවද මෙලෙක් තැනක තියෙනවද කියලා ගොරෝසු තැන මෙලෙක් තැන කියලා කියන රූප ධර්ම ගොරෝසුන මෙලෙක් තැන වෙන්කොට හඳුනා ගන්න හිත නාම ධර්ම. එච්චරයි මේකේ වෙන මොනවාක් අධ්‍යක් නැ මේ වම මේ දකුණ කියලා වෙන්කොට හඳුනා ගන්නේ නාම ධර්මයේ වම පොළවේ ගැටෙනකොට දකුණ පොළවේ ගැටෙනකොට ඒව රූප ධර්ම ගැටීමක් තියෙනවා. ඒකම තමයි පරියන්ත ඉන්නකොට ක්‍රියාවේ තියෙන හැප්පෙන ගති රූපාකාරය සහ ඒව වෙන්කොට හඳුනා ගන්න ගති කියන නාම ධර්ම දෙක තමයි නාම රූප කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ උදාහරණයක් ලෙස ආනාපාන සති භාවනා කරන විට උස්ම නොදෙනිය අවස්ථාවට ඇවිත් ඉන්නා විට එම තනේදීම හිත පැවැත්විය යුතු උපදේශ ලැබී ඇති අතර සමාතේ එනේන අරමුණු මෙනෙහි කළ යුතුයි උපදේශ ලැබී ඇත. මේ පැහැදිලි කරන ලෙස කර්මයන් ඉල්ලා සිටිමි. මේක නම් දැන් තුන් වතාවටත් මේ ප්‍රශ්නෙමයි ඇවිල්ලා තියෙන්නේ. ආනාපාන සති භාවනා කරන උස්ම නොදෙනිය අවස්ථාවට ඇවිත් ඉන්නා විට එම තනේදීම හිත පැවැත්විය යුතුයි උපදේශ ලැබී ඇති අතර ඒ කියන්නේ එම තනියිටම හිත ප්‍රවැචීචුවයි කියලා කියන්නේ මේ தত্ত্বය පුරුදු කරන්නේ. මේ ඇතිවිච්ච தত্ত্বය පුළුවන් තරම් වැඩි වේලාවක් ඉඳලා වශී කරනවා කියලා කියනවා, සිද්ධි කරනවා කියලා කියනවා, පුරුදු කරන්න කියලා කියනවා. පුරුදු කරන වෙලාවේදී හුඟක් වෙලාවට මොනවක් අපේ නැහැ කියලා කියන්න පුළුවන්. මම හොඳට පුරුදු කරන යනකොට තේරෙන පටන් අර ගන්නවා ඒක එදිනදා කටයුත්තක් වුණාම මේක මේ හිත මෙතන තැම්පත් වෙලා හිටියට පිටිපස්සේ ශබ්ද තියෙනවා, බාධාවක් නැතුව ශබ්ද ඇහෙනවා. කය තියෙන බාට මොනවද සංඥා වගේකුත් තියෙනවා. නමුත් ඒක බාධාවක් නෙවතු හිත අර නිදහස් තැන තියෙනවා. හිත විදි වගේකුත් ඕනනම් තියෙනවා. ඊ ගාම සබකොල තත්ත්ව දෙක පේන්නේ නැති වුණාට ඒක හොඳට පුරුදු කරගෙන යනකොට පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ එකේම අවස්ථා දෙකුයි මේ විස්තර කරන්න ඉස්සල්ලාම කරන්න ඕනේ ආධුනිකයා. ඒ ආධුනිකනේ පළපුරුදු කෙනාට උනත් ඒ ආනාපාන සංසිල්ල තිබුණොත් ඒ தත්ත්වය හුරු කරගන්න කියනවා. ඒ தත්ත්වය තහවුරු කරගන්න කියනවා. ඒ தත්ත්වය සිද්ධි කරගන්න කියනවා. ඊට පස්සේ තමයි ඒකේ අෂ්ටර විස්තර පේන්න පටන් අරගන්නේ. ගරු ස්වාමීන් වහන්සේ චුල්ල වේදල්ල සූත්‍රයේන කාය සංස්කාර හා චිත්ත සංස්කාර විස්තර කර දෙන්න. මම හිතන්නේ මේ වෙලාවේ විස්තර කරන්න අපිට ඉච්චර වෙලා නැහැ. නමුත් අදහස් කරන්නේ කාය සංස්කාර කියලා කියන ආස්වාස් ප්‍රස්වාස දෙකට, චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා චෛසික දෙකට. ඒ මට්ටම අපි මේ අද මේ දවස්වල යන දේශනාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේ චුල්ල වේදල්ල සූත්‍රය තමයි ඒක හරියටම ප්‍රශ්නය අහලා උත්තරයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. මම නැවතත් කියනවා, කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස් ප්‍රස්වාසේ, චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා චෛතසිකේ සහ සංඥා චෛතසිකේ. ගරු ආනාපාන සති භාවනාදී මුලදී ධාතු ගුණ දැනී යන්නේ විඥානේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබියදී යයිද? අසුව ධාතු ගුණ ගැඹුරට දැනෙන්නේ විඥානේ අනින්ද්‍රිය ප්‍රතිපදව තිබියයිද කීම නිවැරදිද? ඇත්තටම කියනවා නම් ධාතු ගුණේ තමයි, ඒ කියන්නේ මේ මහා භූතයන් පිළිබඳව අවබෝධයේදී තමයි මහා භූතයන් දක්වා යනකම්ම සම්මුතිය තියෙන්නේ හිත. එතකොට හිත මේ නාසිකාග්‍රේ වැටෙනවා, ඇතුළේ නෝස් පිටින් වෙන් වෙලා වැටෙනවා, ඒ ශබ්ද වේදනා ඇතුළෙන් වෙන් වෙලා වැටෙනවා. හොඳටම කාය ඉන්ද්‍රියට සම්බන්ධ වෙලා තියෙනවා. කයේ සංවේදී ගතියද ධාතු මනසකාරයේදී මුල් හරියේදී කායත් සම්බන්ධයි. හොඳට ධාතු මනසකාරයේ හිත තැම්පත් වෙන එක පුරුදු කරනකොට හිත ඉබේම මේ ඇතුළේ පිටිම වෙනසක් හෝ හැපෙන තැනක් නොදැනී ගැඹුරට යනකොට කාය ඉන්ද්‍රියට සම්බන්ධ නැහැ. ඒ නිසා සමාහලාවට ඉස්සරහා වගේ තැනක ආනාපාන වෙනවා වගේ පේන්න පුළුවන්. ඇතුළට යනවා වගේ පේන්න පුළුවන්. ඇතුළත පිට කියන සීමාව නැතුව පේන්න පුළුවන්. එතකොට තමයි හිත මේට අර ඉන්ද්‍රියන් හා තිබුණ බැඳිල්ල අයින් කරලා රූප රාග ධාතු, රූප ධාතු රාග විනිබද්ධව රූප ධාතුන් හා බැඳිච්ච ගතියකින් තොරව, රූප ධාතු කියන්නේ ඇහැ කන දිව නාසය කියන ඉන්ද්‍රියන්ගේ බැඳීමකින් තොරව හුදු ඥානයක් බවට පත් වෙනවා. එතෙන්දී තමයි ඔය සංක්‍රමණය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය හරි. නමුත් මේ ධාතු ගුණ දැකින වෙලාවේදී මුල් වෙලාවේදී තාමත් ඉන්ද්‍රිය ප්‍රතිපදයි. ධාතු ගුණ හොඳට පදම් වෙනකොට ප්‍රතිපද භාවයෙන් තොරව වෙන්න පුළුවන්. වස්තුක ශක්ති ස්වභාවයේ භාවනාදී දැන්නේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාන අවස්ථාවේ. ඔය ඊට පස්සේ ඒක නිකන් හුදු ඒකාකාරව පවතින ආලෝකයක්, ඒකාකාරව පවතින සහැල්ලු කමක්, නැත්නම් ඒකාකාරව පවතින කම්පනයක්, චංචලයක් උපුරු ගන්න ගැතියක් වඩපත් වෙනකොට හිත ඉන්ද්‍රියකට බැඳිලා නැහැ. ඒක ඒ අත්දැකීම ලබන්නේ ඇහෙන්වත් කණෙන්වත් නාසෙන්වත් ජීවෙන්වත් කයින්වත් නෙවෙයි. නෑ කියන්න බැරි අත්දැකීමක් හම්බ වෙන නමුත් ඉන්ද්‍රියකට සම්බන්ධ නැහැ. ශක්තිය විඥාන හමුවේ වස්තුවක් වඩපත් වෙන නමුත් භවනාදී ශක්තිය වශයෙන්ම දැනගත හැකි වෙන්නේ බැලීමක් නොව පරමාර්ථ ධර්මයක් ලෙස ලැබෙන ඥානයක් නිසාද? අතර මේ වචන වල දාන්න හැදුවට මේ වචන වල බොරුවක්වත් නෑ, ජලපමේ නරකක්වත් නෙවෙයි. නමුත් ඒක මේ අත්දැකීමෙන් ලැබෙන එකක් මිසක් හරි අමාරුයි. මේ උත්සාහ කරලා තියෙන පොස්ට් ඔෆිස් කොමස් දාලා ගලපන්න වාක්‍ය ශක්තිය විඥානහමියේ වස්තුවක් වඩ පත් වෙන නමුත් භාවනාවේදී ශක්තිය වශයෙන්ම දැනගත හැකි වෙනුවේ ඒ බැලීමක් නොව පරමාර්ථ ධර්මයක් ලැබෙන ඥානයක් නිසාද? ඌ කියන්න පුළුවන් මේක හැබැයි අනිත් පැත්තට සිද්ධ වෙනවා. ශක්තියක් වස්තුවක් වඩ පත් වෙන අතර විඥානය හොඳට දියුණු වෙනකොට ඕනේ වස්තුවක් ශක්තියක් බවට පත් වෙනක් පුළුවන්, ශක්තියක් වස්තුවක් බවට පත් වෙනක් පුළුවන්. මේ පරිච්ඡේදම පියවරවල් දෙකම විඥානයට දෙන්න පටන් අර ගන්නවා. මේක තමයි උද්‍යප්පේ ඥානය කියලා කියන්නේ. ඒ මොනවා කරන්න නැත්නම් කි මොනවා හට ගන්නවා වගේ පේනවා. හටගත්තදී මොනවා කරන්න නැත්නම්ට ගෙවිලා යනවා වගේ පේනවා. ඒක සිද්ධිය මේ ඒ මතින්ම අංග සම්පූර්ණ සිද්ධියක් වෙන්න පටන් ගන්නවා. එතකොට මුළු ලෝකෙම මනෝ මූලමයි, මනෝ පුබ්බංගමයි, මනෝ සෙට්ටයි, මනෝමයයි. ඒක ඉතින් අර ඒ වෙලාවේ කිසිම ඇඟිලි ගැහිමකින් තොරව විපස්සනාවෙන් දුරස්ත බැල්මකින් බලහින එක තමයි යෝගාවචර කළ යුතු අනුග්‍රහය. විඥානයේ අනිදස්සන නෙවෙයි මේ තත්ත්වයන් ඉක්මවා යෑමෙන්ද. ඇතර විඥානයේ අනිදස්සන වෙනවා කියලා කියන්නේ විඥානයේ ලීන තත්ත්වයකටපත් වෙනවා. ඒ ක්‍රියාවල් අදාළ නැති තත්ත්වයකටපත් වෙනවා. සිද්ධිය ප්‍රතිසම්පාද අනුව හේතුඵල ධර්ම අනුවම සිද්ධ වෙනවා. වෙන්කොට බලලා දැනගන්න අවශ්‍ය කරන බලන්න කරන විනිශ්චයකාරීගේ අවශ්‍යතාවයක් නැහැ. විඥානයේ කිසිම දෙයක් නිදර්ශනය කරන්නේ මුරගා කියන්නේ නැහැ. පද්ධතිය පද්ධතිය විසින් යන අවස්ථාව ඒක ඒ වගේ තමයි අන්දර්ශන විඥානික සඳහන් කළ තියෙන්නේ. පළවෙනි මාර්ග ඥානයට පෙර සංකාර උපේක්ඛා ගෝත්‍ර ඥාන සම්පූර්ණ වෙනසෙම දෙවෙනි මාර්ගයට පෙර එම ඥාන වඩා ගැඹුරින් අවබෝධ සිදුවන්නේද නැත්නම් ගෝත්‍ර ඥානෙ සම්පූර්ණ වන්නේ පළවෙනි මාර්ග ඥානයට පෙර පමණක්ද? හැම ඔය විසුද්ධි මාර්ගයේ තමයි ගොඩක් ඔය විස්තර තියෙන්නේ. හැම සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන හැමතැනෙදිම අනුමාන නෑ. මේ මොනද මේ සංඛාරූපිකා අනුමාන ඥාන, ගෝත්‍ර ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන කියන ඒ වීදිය එකමයි. හැම මාර්ග ඥානයකදීම එකමයි වශයෙන් තමයි පෙන්නන්නේ. ගිහි අපට ඇති නොයෙක් බාහිර කරදර උත්සව සුබ සාධක කටයුතු නිසා මෙවැනි රිට්‍රීට් එකකට ඇවිත් ගත කරන ජීවිතයේ මින් පිටදීදී ඒ ආරයට ඒ ආකාරයට කල්මනක. ඒ නිසා භාවනා කටයුතු වල යෙදීමත් ඒ අනුව ජීවත් වීමත් අශීල කටයුත්තක් විය ඇත. මේක කදිම පිළිතුර පැවිදි වීම බව දනිමි. ගිහියක සිට සිටින ගමන් මේ යෝගාචර ජීවිතයේ තරමක් හෝ බාධක වලින් තොරව ගෙන යන ආකාරය ගැන ප්‍රායෝගික උපදේශයක් දෙනමින් කර්ණාණි ඉල්ලා සිටිමේ මම එක ඊකේ ෂොකප් සෝබරක් වෙන්නේ කියලා. ෂොකප් සෝබර කියලා කියන්නේ සිංහලෙන්? සිංහලෙන් කියන්නේ ෂොකප් සෝබර කියලා. ෂොකප් සෝබරක් වෙන්නේ කොයි දෙයක් තමයි ළඟට આવත් කාටවත් ඒ ඇඟියක් දෙන්නේ නැතයි. මොන විදිහකින්වත් දැනගන්නේ නැහැ. සතුටක් ආවත්, කනගාටුවක් ආවත්, වැනුමක් ආවත්, ස්තුතියක් ආවත් Taman එක ගත්ත මිසක් එළියට දාන්න බෑ. බෞද්ධ විද්‍යාව දුගන්න કૃષ્ણ වස්තුව කියලා එකක්. ඒක કૃષ્ણ වස්තුව කියලා කියන්නේ දර්ශීය එකක්. ඒ કૃષ્ણ වස්තුව ඕනේ උෂ්ණයක් උරා ගන්න පුළුවන්. උරා ගන්න මේක තියාගෙන ඒ કૃષ્ણ වස්තුව එනකන් දර්ශයක් වශයෙන් කියනවනම් කල්පට රවුමක් නම් ඒ රවුමට එන ඔක්කොම මේකෙන් આવොත් එතනින්ම තමයි පිට කරන්නේ. ඒ වස්තුව ඕන තරමක් තාපය આવොත් එන තරමක් උරා ගන්න පුළුවන්. පස්සේ ඒ සියල්ලම ආයෙ නැවත පිට කරනවා. දැන් કૃષ્ણ වස්තුවක් කියලා කියනවා. මේක සාමාන්‍යයෙන් අපිට උගන්වනකොට කිව්වේ මේ පාම්පෝර්ණේ කට වගේ කියලා. පාම්පෝර්ණ ඇතුළේ කොච්චර දර දැම්මත් ඒ දර ඔක්කොම මේක අරගෙන ඒ ඇතුලේ තාපය තියාගන්න පාන් ඊට පස්සේ බණී ඊගාට ඥාන කතා කොච්චර වෙරි පුච්චුකසල තාපය සම්පූර්ණයෙන්ම අර කටෙන් එළියට දෙනවා. ඒ වගේ අපේ හිත හදාගත්තොත් මේක ඇතුළට එනවා. ඒක ඇතුළට යනවා පිටට යනවා. මේක කිසි කෙනෙක් පිට කෙනෙක් බලපන්නේ නැහැ. පිටගෙන උනේ කියලා වැරකුත් නැහැ. ඒත් කීමනේ තමයි ෆ්‍රස්ට්‍රේෂන් එකේ. මේකට එන්නේ දරන්න පුළුවන් හරියක් විතරයි. ඒක දරාගෙන කොච්චර මඩකාවක් නැහැ කරවනින් එකයි තියෙන්නේ. ඉතින් එහෙම වෙච්චාම පවුල් කන්න බෑ. පවුල් කනට කියන්නේ අමංගේ ගෑවිච්ච ටික අල්ලපු ගෙදර ගාවන එක නෙවෙයි නැත්නම් ගෙදර කාට හරි පොට්ටක් ගා ගන්න. ඔෆිස් එකේ ගේන කුණු කන්දල් ටික තේරෙම ගෙදර ඉන්න අයට කියන්නේ. ගෙදර තියෙන කුණු කන්දල් තේරෙම ඔෆිස් එකේ කට්ටියට කියන්නේ කිව්වේ නැත්නම් මොකද්ද මේ ජීවිතය ඇති වෙන්නේ? ඊට පස්සේ අර මිනිස්සු අපේ ගෙදර තොත්තුරු දැනගත්තේ කොහොමද කියලා ගෙදර ඔෆිස් එකේ කට්ටියට ප්‍රශ්න කරනවා. මේ තමන්ම තමයි පච්චේ ගෙලින්නේ. ඉතින් ඒ මිනිස්සු කොහොමද මේවා සැලසුම් කරන්න කියලා ආයේ ගෙදර ඇවිල්ලාගෙන ගෙදර මිනිස්සුන්ට ඔයාගෙන අහවලා මෙහෙම මෙහෙම කිව්වයි කියන්නේ. ඒ කවුද කියලා තියෙන්නේ? යා අන්තිමට තමන්ගේ මූණ බලන්නේ ඒකට මූණට කෙල ගහගනවා හරිම කැතයි කියන. ඒ වගේ සිල්ලමක් තියෙන. ඒ නිසා පුළුවන් තරම් වහන්න මනුෂ්‍ය ජීවිතේ පුදුමාකාර හැකියාවක් තියෙනවා. අපකරා පැමිණ සියලු තොරතුරු සියලු ආවේග ඕනම දේ තරන්න පුළුවන්. කවුරුද ඉල්ලුවත් දෙනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේක ෂොකප් සූපරයක් විතරයි. ෂොකප් සූපර් ඒකසි එනකොට ලකුණු දෙකක් කියත හැකි. ඒ ෂොකප් සූපරයක් වුණාට පස්සේ කවදාකවත් චෝදනාවක් යන්න බෑ. තමන් කිසිම චෝදනාවක් කරන්න මොකද වෙන දේ වෙන්න ඕනේ දේ තමයි වෙලා තියෙන්නේ. ඔකට චෝදනා කරන්න චෝදනා දෙන්න තරම් කවුරුත් මිනිහෙක්වත් නැහැ. කොරණදී වැඩකුත් නැහැ. දෙක කවුරුත් කරන වැරද්දේක වැරද්දකුත් නැහැ. වෙන්න ඕනේ දේ තමයි වෙන්නේ. සුගත සුවයක් වුණාට පස්සේ ඔය ලකුණු දෙක දෙනවා. නැත්නම් ප්‍රතිපලය තමයි වෝක් ඕවර් එකක් හම්බ වෙනවා. නිතරම ජයක් හම්බ වෙනවා විරුද්ධ පක්ෂයක් නැති ජයග්‍රහණයක් හම්බ වෙනවා. අපි හැමතැනම ජය ගන්න විරුද්ධ පක්ෂයකට පහර දීලානේ. මේක වෝක් ඕවර් එකක්. හැමතැනම ජය ගන්නවා. මේ කාටවත් මෙන් පරාජය කරලා ඊර්ෂ්‍යා කරලා කෝපමාන කරලා නෙවෙයි නිතරම ජයක් හම්බ වෙන්න පටන් ගන්න. මේක තමයි ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියන්නේ. කිසිම තැනක ෆ්‍රික්ෂනයක් නැහැ. බුදුජානනාංශ කිව්වා ආකාශයේ මේ කුරුල්ලෙක් පියාඹුවාට පස්සේ මොනම ලකුණක්වත් ඉතුරු කරන්නේ නැහැ. ආකාශයේ සකුණ පාද කියලා ගියේ පාර ඉතුරු කරන්නේ නැහැ. එච්චරයි අපි ජීවිතේ වෙන්න ඕනේ. මොනම දෙයක් හරි කොත්තන කරි ඉතුරු කරා නම් ඉතුරු කෙරෙන්නේ කෙලස් තමයි. ඉතුරු නොකරනවා නම් ඉතුරු නොකරන්නේ මනුෂ්‍යකම විතරයි. එනිසා අපිට තියෙන පුළුවන් තරම් මනුෂ්‍යෙක් වෙන්න හදනවා මිසක් කැපී පෙනෙන්න හදන්න හරි හීනමාන කරන්න හරි මවා පාන්න හරි ගහපා දෙන්න හරි යනවනම් මේක හිතනවා මේක කියලා තිනවා මේක කදිම පිළිතුර පැවිදි වීම කියලා එන්දනම් එපා ඒකත් එහෙමනම් පැවිදි වෙන්න ආපෝ පැවිදි වුණාට පස්සේ ඕගොල්ලෝ නඩුදායි ඒකේ තියෙන කුණු කණ්ඩායම් දැකපුවා පැවිදි සිලටි තැහෙන දීදීන සබන් ඒක එස්කේප් කරන්නේ ඉසිසිත් මේකේ එකක් නෙවෙයි මේකේ ඉන්දැතිව ෂොට්අප් සෝබරයක් වෙන්න පුළුවන් නම් පැවිදි නොවුනත් ප්‍රශ්නයක් නැහැ ඒකට පැවිදි වෙන එක නිකන් මේ සම්මාන ඩිග්‍රී එකක් වගේ PhD දෙන්නේ අර මේ සම්මාන වශයෙන් PhD දෙන්නේ ඒ වගේ පැවිදි උනායි කියලා මොකක්වත් වෙන්නේ නැහැ ඒක නිකන් කය විතරයි පැවිදි කරන්නේ හිත පැවිදි කරන්නේ මට තාමත් කියන යනවා ඊනා යනවා ඉඳපු ගමන් හීනෙන් පේනවා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන යටට ඇඳලා නැහැ. දැන් හරි අවුලයි දැන් මේ. මොන විදියකට කරගන්න බෑ? තනි කිහියක්. ආය පැවිදිකම දැන් අවුරුදු 25ක් මං හිටියට පස්සේ අඩු ගන්න පැවිදි හිනේ පෙන්නේ බෑ. නෑ. ආය කොහෙද ගිහිල්ලා බලනකොට සාකෝඩක් දානකොට සල්ලි අහුවෙනවා. දැන් හරි ප්‍රශ්නේ දැන් ඉතින් සල්ලි ප්‍රතික්ෂේප කරලා ගොඩක් කල් දැන් හොඳටම ෂුවර් මේ කාසි ඔය කතට අහු වෙනවා දැන් හිරි වැටෙනවා නේද ඉතින් එතකොට පේනවා මේ කොච්චර කය පැවිදි වුණත් හිතේ තියෙන 100ට 100ක්ම අර පැවිදි ගිහි ගිහි කති තමයි තියෙන්නේ ජත්‍තරම හීනේ තමයි ඔය ප්‍රත්‍යක්ෂ සිද්ධ වෙන්නේ ඇත්ත ප්‍රකෘති සිද්ධ වෙන්නේ මේ දැන් කරන්නේ රංගපෑමනේ අපි මම පැවිද්දා ඔයගොල්ලෝ ගියේ ඒ නිසා මම ඉතින් පැවිද්දෙක් ඒ පාටේ කරන්න බෑ මම තාත්තිකෝ කරනවා ඒක මොකුත් නැහැ නේ නින්දර කියාට පස්සේ නින්දර කියාට පස්සේ ඔන්න ප්‍රකෘතිය එන්න පටන් ගන්නවා ප්‍රකෘතිය එල බලනකොට ඊනිකින්වත් මතක නැහැ පැවිදි වෙලා ඉන්න බව ඉතින් මහා ලොකුවට පැවිදි වෙලා ලොකු උත්සවයක් ගත්තා ඇත්තටම ගත්තා උපසම්පදා වෙනකොට ලොකු විභාගයක් පාස් කරලා උපසම්පදා වුණා ඊටේ මොකක්වත් නැහැ බයර කියන්නේ නැගිටලා ඉවරට පස්සේ ලැජ්ජා හිටිනවා කොහෙද මේ මිනිසුන්ට කියන මේවා කරන්න එපයි කියලා දැන් ඉතින් මේ කරලා දැන් කරලා කියන්නේ ඉතින් අත්ත පිට ලේපිට අහු වෙනවා ඉතින් ඒකට පේනවා මේ පැවිදි උණයි කිව්වට ඇතරම ගිහියෝ පැවිද්ද කියලා බලනකොට ගිහියෝ කියන්නේ හීරළුවෙක් අර අමුතුම තාවය තමයි බලන්නේ හීරළුවා නම් ඉතින් දෙපතම කාපේක අවු දන්නවා උගි ගන්න දෙයක් නැහැ කමුත් පැවිදි වෙච්ච දවසේ තේරෙයි මොනම දෙයක්වත් එන්නේ අචං චාතුමා කියලා තිබුණා පිටරට කට්ටිය සුද්ධ ඇවිල්ලා පුදුමාකාර ශ්‍රද්ධාවකින් අනිත් කට්ටිය බලන කට්ටිය ශ්‍රද්ධාවක ඇතුළ පැවිදි කරනවා අවුරුදු 3යි ස්පිරිට් එක තියෙනවා අවුරුදු 3න් පස්සේ ජීවත් ඒ කාර්ම තියෙනවා ශීලාරයක් තියෙනවා මේක නිසා මේක වෙයි කියලා බලන් ඉන්නවා ඉන්නෝයි කියන දේ එයි කියලා මොකක්වත් දෙන්නේ නැහැ අවුරුදු 3 ගියා ජීවත්ලිය ඌ කියන ඉතින් මහානගම කියන්නේ අවුරුදු 3න් පස්සේ කියන බුදුරජාණන් කියන පැවිදි ඉරින පැවිදිල අවුරුදු 20ක් ගියාට පස්සේ ඊට පස්සේ තමයි තිරුණාංශ කියලා කියන්නේ. ස්ථාවර වුණා කියලා කියන්නේ. අපි මේ ථේරවාදී කියලා කියන්නේ ථේරවාදී කියලා කියන්නේ මහානකම ස්ථාවර වෙනවා. දැන් හරිනම් මම දැන් ස්ථාවරයි. දැන් මම අවුරුදු වස් දැන් 22ක් ගිහිල්ලා. ඒත් අමු කිහියෙක් නේ. හැමතිස්සෙම පැවිදිුන් ඇටියට බලන්න මට. තෙන්සක් නැහැ නිසා මේ හුඟ දෙනෙක් හිතනවා ඒක නිකන් අර පොල්කට විලෙන් ඇදලා ගත්තා වගේ ගැනදී හුඟක් වෙනස්කම් වෙලා හිටී කියලා. ඇත්තටම හිටිනවා අර සොවේ දකින්නකොට බැරිලා උඩු අත ගන්න තත්ත්වය අහු වෙනකොට ලොකු වෙනසක් දැනෙනවා. නිින්න ගියාට පස්සේ මොකක්වත් නැහැ. ඔන්න නෑ එළියට එනවා මල්ලි. ඉතින් මේක මහ ලොකුවට ගණන් ගන්න එපා. ඒ කියන්නේ මම දොස්සයි කරන්න හදනව නෙවෙයි. මේවා සම්මුති විතරයි. පැවිද්ද කියලා කියන්නේ හුදු සම්මුතියක් විතරයි. ඒක වාසියට ගන්න පුළුවන්. මම හැම වෙලාවෙම මේක වාසියට දීලා ඉන්නේ. ඒ නිසා මට ධම්මික හඳුර කිව්වේ උපවිචෙන්තා කරන්න එපා. බාද පැවිදෙන තුබ හෙට සිවුරවල. ඒ තරම්ම ගායේ මට මොන මිනිහක හිතන්නේ මට පැවිද්ද ඉන්න පුළුවන් කියලා. ඉතින් දැන් කවදා හරි භාවනා කරපන් පැවිදුණත් එකයි නැත්ත් එකයි කියන තරමට ගම් භාවනා කරපන් ඊට පස්සේ කැමැත්තක් කරපන්. එතකොට යන්නේ කවුරු රවට්ටන්නවක්වත් ඔය සීලයට බලාපොරොත්තු වෙන්නේ ප්‍රයෝජනේ සලකලා. ඒ නැතුව මේ පැවිද්ද මහ ලොකු දෙයක් කරන්න යන්න එපා. බුදු ඥානාවේ පැවිද්ද නැත්තම් මේ වික්ෂු කියන නම වර නැගුවේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන්නා වූ. ඒකට පැවිද්දත් උදුත් එකයි උපවිද්දත් එකයි යනුත් එකයි පිළිමිත් එකයි. ඒක තමයි අපි එළඹ සිටි සියෙන් අපි කරගෙන යන්නේ. ඒ කියනවා බෞද්ධ ජීවිත ගත කරන අතරින් මම තමයි මම හිතන්නේ වැඩියෙන්ම අත්මය කරන්නේ බුදුමාහාර වගකීම් දරද්දී තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය තාම ගත කරන. එදා ඉඳලා මේ අවුරුදු 2600 මේක තිබුණා. කොච්චර වගකීම් දරුවා ටිකෙන් 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 සීල වැඩි කර ගන්නවා. ටිකෙන් සමාධි වැඩි කරනවා. ටිකෙන් ප්‍රඥා වැඩි කර ගන්නවා. ඒක මේ පැවිදුණයි කියලා සාහසික නැහැ. ඒ ප්‍රගමනේ දිගටම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ජීවේ ඉඳගෙන කරන එක මම හිතන උගාක් සෙල්ලක්කාරයි කියලා. උගාක් අභියෝගශීලී කියලා මම කියන්නේ මම 79 ඉඳලා 88 වෙනකම් ගත කරපු 77 ඉඳලා කියတဲ့ හැටි 79 ඉඳලා 88 දක්වා ගත කරපු කාලේ මේ ට්‍රාන්සිෂනල් පීරියඩ් එක වටිනාම කාලෙ මගේ ජීවිතේ. හොඳටම දන්නවා කවදා හරි මම මේ පඬු පලාසෙක වශයෙන් ගහින් කොළේ වැටෙනවම බව දන්නවා. මේ කිසි කෙනෙක් දන්නේ මේ මිනිස්සයා මේ පැවිදි වෙන්න කටයුතු කරනවා කියලා මම පුදුම උනන්දුවකින් ජොබ් එක ගන්නවා. පුදුම විදිහට සල්ලි හම්බ කරනවා. පුදුම විදිහට මිනිස්සුත් එක්ක ජනප්‍රිය කටයුතු කරනවා. කිසි බාධාවක් මට උනේ නැහැ. ඒ නිසා කවුරුත් හිතුවේ නැහැ හිතුවේ එමනේ විශාල වශයෙන් මේ දේශපාලන බලය ලබා ගන්නද ආර්ථික ලාභ ලබා ගන්නද දඟලන මිනිහ කියලා. ඒක තමයි පේන්නත් තිබුණේ. කෙරුවෙත් ඒ ටික තමයි. පැවිදුණාට පස්සේ ඉතින් මම අර මේ ෆාම් එක වැඩ කරන කාලේ හිටිය මට ෆෝමන් කෙනෙක්. ඒ මම යනවා හැම වෙලාවෙම වර්ක්ෂොප් එක වැඩ කරන්න මගේ ජොබ් එක තියෙන්නේ. ඉතින් ඌ මට උගන්වනවා. වෙල්ඩින් කරන්න උගන්වනවා. ඉතින් ඩ්‍රිල් කරන්න උගන්වනවා. ඉතින් මගේ ආසාව ඒ පැත්තනේ. ටික දවසක් ගියාට පස්සේ මම අර මම චීෆ් එක්සකියුටිව් ඒ කාලේ. ඒක දවසක් මම වැඩක් බාර දුන්නා කෙරුවේ නැහැ මම ලියුමක් ගැහුවා. ෆෝමන් එක. මං අවල් දවසේ වැඩේ බාර දුන්නේ තාම දුන්නේ නැහැ කියලා. ඌ තරහටම වැඩේ කරේම නැහැ. අනේ ඒක තමයි සීනියර් ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් මැනේජර්. ඊට පස්සේ මට දුන්නා මට අහුව පොස්ට් එකක් චීෆ් එක්සිකියුටිව් පොස්ට් එක ගන්න කැමතිද කියලා. මම පුදුම බලයට කෑදර මිනිහෙක්. දැනයික කාගෙත් හැටි. මම කොහොයි නොත්. මම ජොබ්බේ ගන්න දවසේ ෆෝමන් රිසයින් කළා. ෆෝමන් රිසයින් කළා. ඊට පස්සේ දැන් මම පැවිදි වෙලා දැන් අවුරුදු ගානකට පස්සේ මම නිසරණනේ දෙන්නෙක් යන පොත් කියවා කියනකොට අර මාසේ ආවා. එළ මෙහෙම කරගෙන බලාගෙන ඉන්නවා අතන ඉස්සරහ පඩි ගාවටලා ඉන්නවා. මට මතක් කළා දැන් මම කවදින් ඉහෙට කියලා. මට ආරංචි තමයි මේ හොය හොය ඇවිත් හම්බුන්නේ. අනේ මම දැන් තමයි දැක්ක මම ආරංචින බැවිතුනා කියලා උගාක් කළා කතා කරලා සිටියා. කතා කරනදලා හෙවුවා මේ දැන් මේ ස්ථානේ ලොක්කද කියලා. මම ඇත්තටම ලෝකයා කියන්නේ මට ලොක්ක කියලා තමයි. හැබැයි ලොකු අහමුතු කෙනෙක් ඉන්නවා. ඒ වන්ට වැඩ ටික කරගෙන මම අනේ එහෙනම් මට සමාවෙන්න දෙයි. මොකද ඇයි කියලා. දැන් උඹට මේ බලයෙන් තිබුණු කෑදරකම කොච්චරද කියලා කියනවා නම් ඔබගේ මනසේක කවදාත්ම ජොබ් එක කරන්න බැරි කියලා තමයි අසුනේ. නමුත් මේ වගේ ආගමික මධ්‍යස්ථානවල තැවිලා ඔයා ලොක්කෙක් කරනවා ඒක ඔයාගේ දෛවෝපගත දෙයක් ඉඳලා ගත එකක් නෙවෙයි. ඒ මට දැන් තේරෙනවා ඉව්ව ඔයා ඇවිල්ලා තියෙන්නේ ඕකට මේ මට ගහන්න නෙවෙයි මට සමාවෙන්නයි කියලා. ඒ නිසා මට තාමත් ඔබ කියන මගුල තේරෙන්නේ තාමත් තියෙන ලොක්ක වෙන්න ඕනකම. මේ මිනිස්සේ තියෙන්න ඕනේ ගතිය තියෙනවා. අපි ඉතින් මම දන්නවා ඒක තව කෙනෙක් ළඟ තිබ්බට දෝෂිකුත් නෑ මොකද මාගේ ළඟ තියෙනවා. මහලඟ තිබිය යුක්තක් නෙවෙයි නමුත් ඒක තියෙනවා. ඉතින් මොකද කරන්නේ කියලා නේ මට දැන් තේරෙනවා. මම එදානම් දැක්කේ බලකාමෙන් අත්නෝමතික මිනිහෙක් විදියටයි. ඒකයි මම ඔබ ප්‍රොමෝෂන් එකකට මම අසුනේ කියලා.
ඒ පැවිදි උනායි කියලා වෙනසක් වෙලා නැහැ. කුසේ ගියත් ඒ ගති, ඒ ආර ගති හිටිනවා. මෙසේ බුදුචානන්සේ 100ක්ම අනුකම්ප කරලා තියෙනවා. ඒ කොච්චර වුණත් ඒ කෙලෙස් වාසනාව ඉතුරු වෙන ඉඳී තියෙනවා. ඒ නිසා අපිට පැවිදි නැහැ කියලා මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පැවිදි කියලා කියන කෝකටත් අයිලයක්. හැම කෙලෙස්ම අයින් කරන්න පුළුවන් නිකන් හම්බෙන සියන්නිකයන් රාමඤ්ඤනිකයන් ගන්න පුළුවන් එකක් කියලා හිතාගෙන ඉඳපහා ඒක බොරු. කරනවා නම් වැඩේ වර්තමානයේ ඉත පවත් ගන්න ඕනේ ගෑනු වුණත් මිනිහා වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් පෞචාවක් නැත. අභියෝග කරලා බලන්න කරන්න බැරි යන කොතනද කියලා. සතිය පිහිටවන්න බැරි කොතනද කියලා බලන්න එහෙම තැනක් නැහැ. ලෑස්ති වෙලා යනවා නම් ඕන තැනක පිහිටවන්න පුළුවන්. ඊයේ රාත්‍රී ධර්මදේශනා දින හැම දුකක්ම පැමිණිදු පෙන්රසයිලෙස ගන්න එනකොට පුහුණු වී සිට බව හැඟුණා. නම් සමහර විට එන හැමදේම මේක මගේ කර්මයයි සිතා කිසිවක් නොකර සිටීම සමහර අවස්ථාවදී කිරීමට අපහසුයි නේද? නෑ, මේ දෙකක් ඒ කියන්නේ. සියල්ල කර්මය කියලා හිතන එකට නියත ගතික වාදී කියලා බුදුරණ කෙනෙක් නාස්තිකයි කියලා කියනවා. විශේෂයෙන් රෝගයක අවස්ථාවේදී අප බේත් ගන්නවා. සමහර විට කැන්සර් පේෂන්ලා රේඩියේෂන් ට්‍රීට්මන්ට් ගන්නවා. ඒ විදිහට ඒක කිරීම ධර්මයේ පිටපෑමකට කරුණාකර පහදා දෙන්නේ. දැන් මෙතනදී මේ රෝගය කියන එකත් ශරීරයේ විෂමතා ප්‍රවාහයක් නිසා ඇති වෙන දෙයක්. ධාතු කිපිලා හෝ මොකරි කිපීම. ඒක අපි සමාජශීලී සතෙක් නිසා දැන් මම ඉනවා නිසන්ව නෙවෙයි. දැන් මම මේ පිරිසේ ඉඳදී මට දෙයක් ආවොත් මම ඊගාට කරන්න ඕන දේ මම මේ පිරිසට කියන්න ගත්තොත් මේ පිරිසට ඒක කරන මහ කරදරයක් වෙනවා. ඒ කියන්නේ මේ පිරිස මට කියන සංස අපි උපාංශල දෙදුණා මේ දේ කරනවා කියලා ඒකට මම විරුද්ධ වුණත් මේගොල්ලන්ට මම කරදරයක්. නිසා මේ පිරිස කියන දේ අහලා ඔයගොල්ලන්ගේ මන අපේ මෙහෙමයි මගේ මන අපේ මෙහෙමයි කැමැත්තක් කරගන්න කියලා දෙනවනම් ඒගොල්ලෝ මාව දෙනවා මට කැන්සර්යක් ආවිදලා මට රේඩියේෂන් ට්‍රීට්මන්ට් එක දෙනවා මොනවා කෙරුවක්වත් අපිට උනේ සාමීචී විතරයි මේ ඉන්න පිරිස ගන්න තීන්දුවට එකඟවීම විතරයි එහෙනම් තමයි ඒකට කියනවා මේ අපන්නක ප්‍රතිපදා අවිරුද්ධ ප්‍රතිපදා මගේ මන අපයක් නෑ මේ බෙහෙත් කරද්ද මොකද පිරිස කියනවනම් මම ලෝකේ ගිය වෙලාවේදී මට ආවා මේ සෝතෝට් එකක් එදියා දරුණුට ගියා ඉතින් මට ඇතුළෙම ඕනකමක් තිබුණා මොනමක්වත් නොකර ඉන්න. කිසිම විදකමක් නොකර ඉන්න. මම ශිරෝම ඇවිල්ලා කිව්වා සාංශ එක්කෙනෙකුට නිින්ද යන්නේ ට්‍රිට් එකේ මැඩන්නේ. ඊළඟ මුළු කිස්සෙම මිනිස්සු පිළිච්චේ කීටි ඔබංශ සනීපෙන්න කියලා. ඉතින් ඔබංශ බෙහෙත් නොකර හිටියොත් කල්යන්න යන්න ට්‍රිට් එක වැඩක් නැති වෙනවා. මම බලපෑම් කරනවා කව ඇන්ටිබයොටික්ස් ගන්නදී. ඉතින් ඊට පස්සේ මං කම යව පැවිදි වුණාට පස්සේ මේ අවුරුදු 20ටම නරගන්නේ. ඒක වර්ණතරජනයක් වගේ නමුත් මේ සාමීච්චිය මම කඩන්නේ නැහැ. මට ජීවන් කෙටිම දෝෂයක් මම යටත් වෙනවා කියන එක. ඊපස්සේ මතීෂ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේක ඔබ වහන්සේට කරන ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි. මේන ඔක්කොගෙම තියෙන ඉල්ලීමක් මං කවදාවත් උඹලා දන්නේ නැහැ. මගේ හાર્ට් කේස් එකක් තියෙන නිසා මට කියලා තියෙනවා උගුරු අමාරු වෙන දෙන්න එපයි කියලා, දත් අමාරු වෙන දෙන්න එපයි කියලා. මං ගණන් අරගෙන ඕක දැනගත්තොත් එහෙම දැන් ওইටත් වැඩිය තීව්‍ර වෙනවා කියලා වැඩි. ඇන්ටිබයොටික්ස් ගන්නවා right කරනවා කරලා මට වෙලා වෙලා පෙත්ත දීපන් දෙකටම ගත්තා. ඒක ඉතින් මගේ ප්‍රතිපත්තිය ඇලෝපැතික් මෙඩිසින් උට නොඋනට ඒ වෙලා වැටියට ඒ සාමීජයට මට ඉන්න බැරි නම් මගේ ඇති භාවනාවක් මට තේරෙන්නේ නැහැ. මගේ මේ පිරිසිගේ මැදට ගරු කරන්න බැරි ගැතිය මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක මගේ තීන්දුව නෙවෙයි. නොවෙන්නේත් නෙවෙයි. දැන් ලොකු සංසය අපවත් වෙන වෙලාවේදී මෙතෙන් නහයෙන් බඩයක් දාලා තිබ්බා. මෙතෙන් මෙහුව දාලා මොනිටර් වෙනවා හાર્ට් එක. මෙතනින් බඩයක් ගහලා තිබුණා. මූත්‍රා යන්න වෙන බඩයක් ගහලා තිබ්බා. අපායි කියලා කරන්න තියෙන ටික මෙහෙ කරලා තිබ්බේ. මේ සාමාන්‍යයෙන් යමපල්ලා වෙලා කරන දෙල්ලන් ටික තියෙන්නේ. ඒ ටික කරලා තිබ්බේ. අපි 180ක් විතර මම වගේ කියන්නත් ඕන. මම තමයි බලපෑම් කරේ යන්න ඕනේ කියලා ඉස්පිටාල්. ඒ ඔක්කොම කළා කොහොමද ලෙඩා මලේය සිද්ධ වෙ ඉවරයි. ඊට පස්සේ මයිට් එක භාවනා කරන ලේඩි කෙනෙක් කාලා දුණා මෙච්චර උතුම් මීසිකට නායක ආවතෝ මැරෙන් යනකොට මොනවද මේ හරිවන්දා. මොකද සාමිනිස්සු උනේ. මම ගෝ ලොකු සාංශික කිසිම වුණාත් තිබුණේ අපේ බලපෑමට කරා. ලොකු සාංශි ඒක තමයි උන් දවෘතු කරපු අනුකම්පාව ඉවසිල්ල. ලොකු සාන්තිගේ කිසිම මනාපයක් තිබුණේ නැහැ. ආ එහෙනම් මට අනුකම්ප කරන්න පුළුවන් කියලා. නැත්නම් මැරෙන්න ගියාම මොනවද ඔච්චර මේ මේ බට ගාගෙන ඉර කරගෙන නහය මිදි ගාගෙන රකින්න හදන දෙයක්ද ලෝකේ? මම කියන්නේ අපි වගේ කියන ළඟ හිටපු අපේ තීන්දුව ක්‍රියාත්මක වුණේ ලොකු තාංශයට තරහා කියා ගන්න විදිහක් නැහැ මොකද මේ දෙය කරන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. කියන්නේ මොකද මේ කවුරුත් තරහින් නෙවෙයි කරන්නේ අනුකම්පාවෙන් කරනවා. ඒ වගේ ඒ මිනිස්සු කියලා නැත්නම් ඒ මිනිස්සුන්ගේ ගිල්ට් එකක් යනවනේ. මරණ වෙලාව ඕක තියලා නැත්නම් මට කොරන්න හරියක් කරපල්ල උඹල සතුටින් සමාදන්නේ බුදියි. ඔච්චරයි මේ වෛද්‍ය විද්‍යාව කියන වෙන මොකක්වත් නැහැ. ඒක තමයි නෝල් හරිය කියන්නේ බැමිලි දුප්පයි සයි කියලා. ඒ කියන්නේ ලෙඩේට බෙහෙතට තමයි විරුද්ධ වෙන එක නෙමෙයි. මේ වට කරගෙන ඉන්න කට්ටිය දෙන්න හදන්නේ දුකක්. පැහැදිලිම දුකක්. නමුත් අනේ මේ මිනිස්සු දෙන්න හදන්නේ තරහින් නෙවෙයි මේගොල්ලන්ගේ තියෙන තකතිරුකමටනේ. ඔකනේ අනුකම්පාව කියන්නේ. ඉතින් ඒක දරන්න බැරි නම් මොකද්ද මේ ගත කරපු ජීවිතය ඇති වැඩි. ඒ නිසා අන්තිම කමිටුපත්ති කියලා කියන්න ඕනේ මට මරණ වෙලාවට එක එක කිට්ටු දෙන්නේ. එච්චර අපිට කරන්න තියෙන ලොකුම ලාභේ තමයි මට මරණ මොහොතේ ඉරිකෙ දෙන්නේ. ඉතින් ඒක වෙන්නේ මා කරුණාන්ත දෙයක් විදියට. හැම කෙනෙකුට ඕනේ ඇවිල්ලා නෑ හැමිලි ගන්න ඕනේ. මොනවා හරි කරන්න ඕනේ. ඇත්තටම එකක්වත් මැරෙන්න ලඩ ගන්න මේ ජීවිතේ එකගේ හිත හදා ගන්න බොන්න විකාර. මැරෙන්නේ නෑ මම. එනිසා ටයිම්ස් මැගසින් එකේ ලියලා තිබුණා දොස්තර ලීනෝ ලියන මරණයකට පස්සේ අපිට කළ හැකි සියල්ලම කළා ඒත් ලෙඩා මලයි. හැබැයි ලියන්න තියෙන එක නෙමෙයි අපායට ගියාට පස්සේ කොරන් ටික මෙහෙරලා කරන නිසා අපායට පහසුයි කියලා විතරු ලියන්න. කටු ගහනවා විදිය මේ මොනද කිනි වතුර වක් කරන දේවල් කටුන් ගලන දේවල් සියරම කරලා ඉවරයි. ඒකට ඉන්ෂුරන්ස් කාර්යන්ට ලාභයි. ඉතින් ගෙදර ඉරිමේසුල රන්තෝරයි දෙන්න තියෙන වැඩ ටික දීලා නේ මලයි. ඔච්චරයි. වෛද්‍ය විද්‍යාව කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි සංවිධානාත්මක කරන ඔය අපරාධයක් විතරයි. අර ඉස්සර වැද්දට තිබුණා ගතියක් මිනිහෙක් මරණ පස්සේ වැද්දෙක් මරණ පස්සේ ගල්ලේ නැතන අන්ති කරනවා යන්නේ ඉච්චරයි. ඒ ගල්ලේ නැත ඇතියා. මේ මිනිහයා තිබ්බ බණ අදිනවා ගල්ලේ නෙවෙව ගියා. ආයිස්ලන්තේ කරන්නේ හොඳට වයසට යනකොට ලොකු අයිස් කුට්ටියක් උඩ අර නාකිය ගිහිල්ලා තියලා කණ්ඩ බොණ්ඩ ටිකක් තියලා පා කරලා අරනවා. අයිස් කට්ටිය දී වෙන්න තියෙනවා. නැක මැරෙන්න පිළිසිනා එච්චරයි අපි යතිම් බලනකොට අපි උගා දියුණුයි අද එන්නේ මැරෙන කාටවත් අන්තිම මොහොත වෙනකන් දෙන්න තියෙන වැඩේ දීලා මිසක්ක හරි නැහැ ඒ නිසා අවසාන මොහොතේ ඇති සම්මුතියට යට කරන්න සාමීච ප්‍රතිපන්න වෙන්නේ අරණ ප්‍රතිපදාට යන අවන්න අපන්නක ප්‍රතිපදාට යන මේ ඔයගොල්ලන් හිතන සුදුසුයි මේ ජනවතිස් නීඩ්ෆුල් ඩූ ද නීඩ්ෆුල් ඒක කියලා දෙන්නේ නැණ්ඩත් එපා නීඩ්ෆුල් කියන්නේ මේක ඩිෆයින් කරන්න නෙවෙයි ඒකට ඒ කරන මිෂන මහා කරදරයි. උඹල සම්බන කන්නේ සම්බන කාබල්ල වැදගෙන කන්නේ වැදගෙන කාබල්ල. ඔච්චරයි ජීවත් වෙනකම් පුරුදු කරන්නේ. ඕකටම තමයි තමයි දුක් පෙන්දායි කියලා කියන්නේ. චිත්තයන්තෙන් විතර කරදර නැහැ කොහෙන්වත්. බිමචෝ ජායති සෝකෝ පන්නාය ජායති සෝකෝ. ඔය චිත්තයන්තෝ ඇත්තටම මලගෙදෙට යන්නේ මේක ඇත්තටම මරණද කියලා බලන්න ඕනේ. වෙන මොනවද කරන්නේ? මොකද ඒ තරම් බොරු කරනවා. ඒකල ගිහිල්ලා මිනි පෙට්ටියට පස්තික දැම්මට පස්සේ ෂුවර් දැන් නම් ඉන්නේ නැහැ. ඒකද ඔය කිට්ටුවයි පිටි මිනිසුන්ට ගානක් නැහැ. ඉතින් පත්තරේ මරණ දැන්නේ නැතිනම් හැම එකටම කවුරුත් යන්නේ නැහැ නේ. කිට්ටුවන්ට ළඟට යන්නේ මේක බොරු කරලා තියෙ කියලා තියෙන බලන්න ඉඳලා. ඕන්න අපේ ඕක තමයි කිට්ටුවන් දෙක නිසා කවුද දන්නේ මේ ඇයෝ නැද ඇයෝ නෑ බෑ කියන කට්ටිය තමයි නෑ දැයි කියන්නේ ඒ නිසා මේ සෙනගෙන් තොරව පිළිසෙන් තොරව මැරෙන්න හම්බ වෙනවා නම් ඒක මං හිතනවා ලොකුම ලොකු ලාභයක් කියලා. නැත්නම් මේ කර්ම වේගයේ වැඩි නිසා මං හිතන්නේ අපිට ඉච්චර වාසනාවක්. කුජේන් හරි දෝගනේවා. අයියෝ මැරෙන්නේ ඉස්සලා මේ ටික කරලා තියන්නවා. ඒක කරලා තියෙන සමේ පැමිණිලුත් පයින් තයි කියන එක දන්නවනම් අභිනිෂ්ක්‍මණය කියන එක වටිනාකම තේරෙයි. දැන් නම් අභිනිෂ්ක්‍මණය කළත් අමාරුයි මේ ජීවිතේ වැදගත් අවස්ථාවවලදී විවේක කියලා බලනවා කියන එක. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ලැබනවා කියන එක නිසා ජීවිතේ තියෙන වටිනාම වැදගත්ම වාසනාව තමයි සෙනගෙන් තොරව ගත කරන්න. පිරිසෙන් තොරව ගත කරන්න හම්බ වෙනවා නම් ඊට වැඩි දෙයක් නැහැ. ඔකට තමයි විවේකය කියලා කියන්නේ. සෙනගෙක හිටියත් නෙළුම්පතේ තිබ්බ වතුර කඳුළු වගේ ඇලපතේ වතුර කඳුළු වගේ එහෙමම හැල යන තියෙනවා. ඇලි ගලි වාසය කියලා කියන ප්‍රශ්නයක් නෑ. නෙළුම්පත උඩ වතුර තිබුණා කමන්නේ. හැබැයි ඒකේ තරවෙන්නේ නැහැ. ඒකට ගියේ ඕන තරක හැම කෙනාම ණයෙක් වගේ තේරෙන්නේ. හැම කෙනාටම ආරක්ෂාව තියෙනවා. ඊයේ ඕන දැනක පිටේ තනක හිටින්නේ නැහැ. ඒක තමයි පැමිණි දුක් පෙන්දායි කියන්නේ. ඒක මේ ඒක ඩිග්‍රී එකකින් PhD එකකින් ඩිප්ලෝමා එකකින් එහෙම ලබන්න බෑ. ජීවන දර්ශනයක් කරගන්න ඕන. මේ වර්තමාන මොහොතේ සතිය ඔය රසෙ තියෙනවා. සතර ඉරියව් පැවැත්වීමේදී ස්ටෑන්ඩින් සිටින් වෝකින් ලයින් ඩවුන් හතරන ඉරියව්වෙන් ගිලන්න උබෙච්චරිදෙන් ඇඳේ සැතපුන විට කරන්නට සුසු කවර භාවනා ක්‍රමයක්ද අචංචා ස්වාමීන් වහන්සේ වස 10ක් පමණ පෙරලා සිටය ඥානේ සිටම ඉහළ ධ්‍යානයට සමවැදී සිටින විට හෙදියන් උන්වහන්සේ අපත්‍ය සිතා ලේ පරික්ෂා කරන ඔක්සිජන් ප්‍රාණය මැන බැලුවවත් එවැනි අවස්ථාවක ප්‍රස්ථායක භික්ෂුන් වහන්සේ නමක්ද සමාධියට සමවැදී අචංචා ස්වාමීන් වහන්සේ ඉතසපචේ සමාධි සුවීදන බවත් උන්වහන්සේ උදේට අවශ්‍යට සජ්ජායන කිරීමට දානට රුචිය දක්වන්නේ කුමන පිරිසක්දයි අනිත් උපස්ථායකන් වහන්සේලාද පැහැදිලි කර බව දැක්වේ. මෙම අවස්ථාවේද භාවනාවට පිවිසියේ හැකි කෙසේද පහදා දෙන්නේ නම් මැනවි. ඇයි මේක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. නමුත් මම කියන්නේ මෙවැනි දෙයක් අනිවාර්ය වෙන බව දන්නවනම් අනිවාර්යයෙන්ම අපි අචංචා ස්වාමීන් වහන්සේගේ වෙජිටබල් වෙලා මාස ගණන් රෝල් විචාරක නෙවෙයි අද මරණ මොහොතේ ලඟ වෙන බව දන්නවනම් ඒ වෙලාවේ කරන දේ නෙවෙයි වැදගත් වෙන්නේ දැන් ලෑස්ති වෙන එක. ඒක නිසා අපි මේ ඔලිම්පික් ගිල දිනන ගැන අපිට ප්‍රශ්නයක් වුණා. මේ දැන් තියෙන වෙලේදුවල දිස්ත්‍රික් මට්ටමින් දුවලා ජය ගන්නකො එතකොට ඔලිම්පික් යන්න පුළුවන්. මේ ඔලිම්පික් ගන්න කොහොමද කියලා අහනවා. මේ වෙලේදුවන්නත් බෑ. ඒ ජීවිතා කරන මේ ගමේ පන්සලේ තියෙන පන්සලක වැඩක්වත් කරන්නේ නැතුව ඔලිම්පික් ගන්න කියහනද? ඒක කරන්න බෑ. බැරිත් නෑ දැන් කරනවා. දැන් හැම චිත්තක්ෂණයකම මරණයි කියලා හිතන්න. චිත්තක මරණය කියන එක හැම චිත්තක්ෂණයම සිද්ධ වෙනවා. ලෑස්තිද? ඊළඟ චිත්තක්ෂණයේන ඕන දෙයකට ලෑස්තිද කියලා එහෙම කරනවා නම් ඒකම මේ මැක්‍රෝ ලෙවල් එක තමයි ඔය මරණ අවස්ථාවේදී නැත්තම් ඉරියව් පවත් ගන්න බැරි අවස්ථාවේදී. ඒ නිසා මේ දවස්වලත් අපි හවසටපු තියෙනවා. ඉරියව්පතන බැරි නිසා නෙවෙයි නිින්ද ඒ වෙලාවේදී බලන්න පුළුවන් තරම් වඩාම සුදුසු මොකද්ද භාවනාව? ශරීරයේදී ආබාලා දෙතිස් කුණ බවනවාද? ආනාපානෙ බවනවාද? කිම්බි මැකලින් බවනවාද? ආදි වශයෙන් පුරුදු කෙරුවොත් ඒකෙම වර්ධනයක් විතරයි. මේ අවස්ථාව උත්කෘෂ්ඨම අවස්ථාව බව හැබැයි අනිවාර්ය වෙන බවත් හැබැයි නමුත් ඒකට කියලා වෙනම දෙයක් නෑ. මේ තුලින් හැදිච්ච මේ ජීවන දර්ශනය තුලින් හැදිච්ච දෙයකින් තමයි ඒකට උත්තර දෙන්න තියෙන්නේ. අනිතරීගේ මහා ශිලීලාරිකුත් නැහැ. ඒ මරණ වේලාවේදී ළඩ වෙන වේලාවේදී මහා ශිලීලාරයක් වෙන්නේ නොමැරෙන්න ජීවත් වෙන අයට. කාමභෝගීව ජීවත් වෙන අයට. හැම වෙලාවෙම මරණානුසුති භාවනාවෙන් ගත කරන කෙනාට මරණ මොහොතේ ඉච්චට ලොකු අමාරුකුත් නැහැ. කාමභෝගීට ඉතාදින්නෙත් නැහැ. ඒක නිසා කියනවා ජීවත් වෙද්දී මරණය ගැන කල්පනා කරන මනුස්සයා හොඳින් ජීවත් වෙනවා කියන්නේ. හොඳින් ජීවත් වෙන මිනිහා හොඳින් මැරණායි කියන්නේ. සාමාන්‍ය ජීවිතයේදී මරණය අමතක කරලා ජීවත් වෙන මිනිහා ඕනම ජඩකමක් කරනවා. මරණ නොමරණ ජීවත් වෙන. එහෙමයිසෙට මරණය විශාල කලබලයක්. නිසා ජීවත් වෙන හැම වෙලාවෙදීම ක්ෂණික මරණය අපි නිතරම මැරි බැරි උපදිනවා කියන එක තේරුම් ගත්තොත් මේක පිටකෙනකින් අහන්නතො තමන්ටම හැමදාම හිතා ගන්න යනකොට ආංශු වුණාට පස්සේ බුදුජානකසේ 18ක් වගේ ක්‍රම පෙන්ලා දීලා තිනවා. කායගත සත්‍ය මෙත්තාන සංසාර ආදි සූත්‍රවල මේ භාවනා මනස කාර්යයෙන් ගියොත් සැපසේ නින්ද යනවා කියලා ඒව මොකක් හරි පුරුදු කරගන්න. උගත්කම බුද්ධිය ප්‍රඥාව අතර වෙනස්කම් කුමක්ද? බුද්ධිය ප්‍රඥාව අතර වෙනස්කම කියලා කියන්නේ ප්‍රඥාව ලෞකිකයි, බුද්ධිය විතරක් ලෞකික සහ ලෝකෝත්තර දෙකම උත්තර දෙනවා. ඒක උගත්කම සහ ප්‍රඥාව එක පැත්තට වැටෙනවා. බුද්ධිය විතරයි ප්‍රඥාව අරගෙන ප්‍රඥාවේ සාරය අරගෙන ලෝකෝත්තර පැත්තට යන්න පුළුවන්. ප්‍රඥාව ලෞකික සැප ලබා ගැනීමට උපදී සම්පatti කියන එකට උදව් කරනවා. උගත්කම ධර්මාවබෝධයට භාවනාවට කරදරයක් වන්නේ දිවල් වන්නේ දෙකම ඒක දෘෂ්ටි අනුව තමයි තීන්දුව. නියතමානීව තොරතුරු කොච්චර තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ දන්න තොරතුරු මත මාන්‍ය මත කරගත්තොත් විතරක් ඒක ප්‍රපංච ධර්මයක් වෙනවා. භාවනාවට නියතමානීකමට සත්‍යයට බාධා වෙනවා. නමුත් ඒක කිසිම සීමිත ප්‍රයෝජනෙ සලකලා නැත්නම් උපයෝගීතාවයේ සලකලා කටයුතු කළොත් උගත්කම බාධා වෙන්නේම නැහැ. අනිවාර්යයෙන්ම විය යුතු නැහැ.
අපි අසාති පරිදි සංඥාව අඩු කරගත යුතු මිස වැඩි කර ගැනීමට හානිදායක නෑ. සංඥා වැඩි වුණාට කමන්නේ වැඩි වෙන බව දන්නවා. සංඥාව සංඥා වශයෙන් දෝෂයක් නෑ. සංඥාව කියලා දක්වන ආකල්පෙමත් තමයි දෝෂමත් වෙන්නේ. ඒක නිසා සංඥාවේ අඩු වැඩිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක සංඥාවක් බව දන්නවා. මේ සංඥා මේ ආස්වාද ආදීනවා කියනවා දන්නවනම් ඒක ඇත්තට වැඩි කිරීම වැඩි වීම ප්‍රශ්නයක් නෑ. හැබැයි වැඩි කරගන්න යන්න අපිටපා අඩු කරන්න කියලා අඩු කරන්නත් බෑ. ප්‍රමාණ කරන එකයි තියෙන්නේ. මට මෙන්න මෙච්චර සංඥා තියෙනවා කියලා දන්නවනම් සංඥාවේ වැඩි වීම ඇන හිතින් පටන් ගන්නවා. අප සයන්ස් වල ඉගෙන ගන්නා පරිදි ප්‍රතික ක්‍රියා සිදුවන්නේ උදාහරණ කින්නර පිච්චුන අත ඉවතට ගැනීම වැනි ඉබේටම සිදුවන ක්‍රියා ලෙසය. මොලේ සම්බන්ධ නැතුව සිතක් නැති ක්‍රියා ලෙසය. බුද්ධඝම අනුව මෙලෙස චේතනාවන් තොර ක්‍රියා නෑනේද තියෙනවා. මේකට කියනවා අසම්පජඤ්ඤ කාය විඤ්ඤාති, අසම්පජඤ්ඤ මනෝවිචංචිත, අසම්පජඤ්ඤ වචි විඤ්ඤාති කියලා අපේ අතින් ඉබේ සිදුවෙන වැඩ වර්ගයක් තියෙනවා. ඒක පරිණාමයේදී ආරක්ෂාව පිණිස නව මොනවද කියන්නේ මියුටේෂන්ස් වලට එන දෙයක්. ඒක ඇත්තටම මේ යාන්ත්‍රික වැඩ පිළිවෙලක්. මේකට ඉන්ක්‍රීසින් කියන්නේ බොඩි නොලෙජ් කිය. බොඩි කේ කියන එකට අදාළ යම් යම් ප්‍රතික්‍රියා වර්ගය සර්වචනාංශයක දේශනා කළා කියන්නේ මේ අසම්පජාන කාය විඤ්ඤාති කියලා. අපි නොදන්නවත්ම සමාජලට අපි ඉන්නකොට අතක් හෙල්ලෙලියෝ කියනවා. මේ මනුස්සයා ඇත්තටම ඒ දන්නේ නැහැ. යාගේ ඉමෝෂන් එකක් විදිහට ඒ කකුලක් හෙල්ලෙලි කියනවා. ඒ වගේ දේවල් බග වෙන්නත් බෑ, බග කර වෙන්න බග විය යුතුත් නෑ. නමුත් නෑ බෑ කියන්නත් බෑ. ඒක බුද්ධඝමේ නෑ කියන්න බෑ. තියෙනවා විපස්සනා වෙදී යම් යම් තැන්වලදී හම්බ වෙනවා අපට. චේතනා බලපාන්නේ පංචද්වාර ක්‍රියා සඳහා පමණද? ශරීර ඇතුළ සිදුවන heart function, kidney function, digestion වැනි ක්‍රියාවල සඳහා චේතනා සම්බන්ධ වන්නේද? අපිට පාණයක් නැහැ නේද? මෙවුවා කියනවා මෙවුවත් ඇටින්නේ අසම්පජාන කාය විඤ්ඤාති වලට heart function එකයි kidney digestion වගේ දේවල් ඔක්කොම අසම්පජානව සිදු වෙනවා. සමහරවිට සමහර වචන කියවෙනවා අපි අසම්පජාන වචී විඤ්ඤාති. සමහරවිට හොඳට විවේකෙච්චාම හිචීරි වගේක් එනවා, කිසිම සම්බන්ධයක් නැති ඒවා මේ අසම්පජානව සිදු වෙන මනෝ විඤ්ඤාති චිත්ත විඤ්ඤාති කියලා කියනවා. ඔබ දැක්කට පස්සේ තේරෙනවා ඇත්තටම මෙවට පශ්චාත්තාප වීම නිසා තමයි අපි මේ ෆ්‍රස්ට්‍රේෂන් වදාගන්නේ. මේ අයිති නැති දේවල්, අහ කියන දේවල් තමන්ගේ වේදිකාවේ හිත උනාට තමන්ගේ නාඩගමක් නෙමෙයි නැටෙන්නේ. භාවනා කරනකොට තේරෙනවා මේක සම්පජානව, මේක අසම්පජාන. මේක සචේතනිකයි, මේක අචේතනිකයි. මේක සසංකාරිකයි, මේක අසංකාරිකයි කියලා. ඒකට මේ අසංස්කාරික සිදෙන බොහෝ දේවල් සැකේ නිසා හෝ හිතේ දාගෙන දැවෙන මිනිහට තමයි පුතජනයි කියන්නේ. අසම්පජානෝ සිද්ධ වෙන අසම්පජාන බව දැනගෙන ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා පුරුදුනේ කරගෙන යෝගාවචරය කියලා නැත්නම් මේ සීක පුද්ගලය කියලා ඒ හොඳටම පැහැදිලිව ගන්න කෙනා රහතන් වහන්සේ නිසා රහතන් වහන්සේ වග වෙනවා හිතලා කරන දේවල් වලට විතරයි. චේතනා පූර්වක කරන දේවල් වලට නිසා කවුරු ඇවිල්ලා චෝදනා කරත් චෝදනා කරන කෙනා චෝදනා කරන්න යන්නේ නැහැ. දන්නවා මේක මගේ අතේ වුණාද නැද්ද කියලා. වුණා නම් සමාව ගන්නවා, කටයුතු කරනවා විනයානුකූලව. උනේ නැහෙනේ කවුරු මොනවද වත් රතන් හන්සේට ගිල්ට් එන්නේ නැහැ. මොකද හරියටම දන්නවා මේක හිතලා කරා, මේක නොහිතලා කෙරේ නැහැ කියලා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් දෙයක් කරක දිහා බලනකොට වෙන දෙයක්ද කරන දෙයක්ද බලන දෙයක්ද පේන දෙයක්ද අහන දෙයක්ද ඇහෙන දෙයක්ද දැනෙන දෙයක්ද දැනගත්ත දෙයක්ද ඉබේ දැනෙච්ච දෙයක්ද කියන එක හොඳට වෙන්කරනද වෙන්කරුවට පස්සේ අපේ වචන හුඟා ප්‍රවේශමේ පාවිච්චි කරා. අපි දැන් කරන වචන වල කිසිම පැසිව් ඇක්ටිව් කිසිම වෙනසක් නැහැ. සකර්මක අකර්මක ක්‍රියාගෙන කිසිම වෙනසක් නැහැ. ඒ නිසා හරියට කේලම් වෙනවා ඉඳ තියෙන අපිට අපි කතා කරන වචන. මොකද අපි මේ ભેදේ දැනෙතෝ කතා කරන්නේ. ඒ නිසා අපි අතින් කියුණා දන්නේ නැහැ, කිව්වා දන්නේ නැහැ. මේක වග වෙන්න පටන් ගන්නකොට තමයි නියම බයලජ්ජාව තමයි පහළ වෙන්නේ. ඒකෝට දැනගන්න වැඩි වැඩියෙන් වැඩ කරන්න මේ අවුල වැඩි වෙනවා. අඩුවෙන් කරලා 100ෙන් කරනකොට මේ දේ හිතලා කරා, මේ දේ කෙරුණා. මේ දේ දැක්කා, මේ දේ බැලුවා, මේ දේ ඇහුවා, මේ දේ ඇහුණා. අන්න ඒ ටික තෝරාගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා. අහගෙන කුණු කන්දල් ගොඩාක්
ඔළු විදාගෙන පශ්චාත්තාපමෙ වෙන්නේ මෙන්න මේ අසම්පජාන්‍ය නැත්නම් සම්පජාන අසම්පජාන දෙක දන්නේ නැතික මේක හරි බැලුව බැලමට මොනත පෙන්න තිබුණාට මොනකින් වැඩ වැඩක් නෙවෙයි ගා ගැඹුරට මම මගේ දේ දිහා බලන්න පුළුවන් වෙන්න ඕන පිට කෙනෙක් බලන්න ඕන එදාට තමයි ඔය වෙනස අල්ල ගන්න පුළුවන් වෙන්නේ කරු ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාන් වහන්සේගේ දේශනාවල ශූන්‍යතා ශූන්‍යක අනිමිත්ත අපනීත ගැන පහදා දෙන මේ නිලා සිටිමේ මේ මහ වේදල සූත්‍රය මං ඉතින් ඉස්සරහට එනවා මේ සමහර කොටස් ඒ නිසා ප්‍රශ්න වගේක් මං කල් තැබුවා මේකක් තියෙනවා අපිට ඉත ලැබුණොත් මේ චුල්ල වේදල සූත්‍රයේ විශේෂයෙන්ම අනිමිත්ත සමාධිය ගැන කතා කරනවා අපි මේ වෙලාවට ඒක මේ දේශනාවට දාන්න බලමු පංච උපාදානස්කන්ධ අනු රූපේ නිසා වේදනා ඇති වෙයි. මේවා මේ ප්‍රකාශන කරාට මේවා සම්මත ප්‍රකාශන නෙවෙයි. රූපේ නිසා නාම ඇති වෙනවායි කියලා සාහිතිකයක් නැහැ. රූපේ නිසා රූප ඇති වෙන්න පුළුවන්, නාමේ නිසා රූප ඇති වෙන්න පුළුවන්, නාමේ නිසා නාම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ රූපේ නිසා වේදනා ඇති කියන ප්‍රකාශය කරලා තියෙනවා. ඒකට පේනවා යකින් කරන ප්‍රශ්නේ ප්‍රධාන විරහිතයි කියලා ආසල් ප්‍රසව සංසිඳීමෙන් පසු අඟ පුරාම දැනෙන සිහින් වේදනාවේ රූපේ කුමක්ද කියලා. එහෙර පුලින් ගත්ත වැරද්ද නිසා කියන නිසා මතක තියාගන්න හේතුඵල කියනකොට රූප නිසා රූප නිසා නාම නාම නිසා නාම නිසා රූප ඕන එකක් වෙන්න පුළුවන් ඒ නිසා ඒ රූප නිසාම නාම පහළ වෙනවා කියන ඒකායන ක්‍රමය වැරදි. ධම්මටිච්ච ඥානය වෙන කොටත් විස්තර කර දෙන්න මැනවයි. ධම්මටිච්ච ඥාන කියන්නේ ශාසනයේ පිහිට ආදාරය කියලා, ධාතනේ පිහිටයි කියලා, ධර්මයේ ස්ථාවර ලැබුවයි කියලා. ටෙක්නිකලි කියනවා නම් පත්‍ය පරිග්‍රහ ඥානය තමයි කියන්නේ. නමුත් පච්චපරිකා සම්මසන කියන අවස්ථාවේදී විශේෂයෙන්ම කාංකා විතරන විසුද්ධි මග්ගාමංක ඥාන දර්ශන විසුද්ධි කියන භාවනා පිළිබඳ සැක සංකා සහ මාර්ගය මාර්ගයේ දෙක පැනනුවාට පස්සේ එයා ස්ථාවරයක් ලබනවා රහත් වෙලා නෙවෙයි සෝවන් වෙලා නෙවෙයි දන්නවා මම දැන් කරන්නේ හරි කියලා. එතෙන්ද එනකන් ඔය සැකය නැත්නම් හරි පාර වැරදි විදිහට වැරදි පාර හරි විදිහට ගන්න තාක්කල් ධර්මයේ තහවුරුව ලැබලා නැහැ. ඒක නාස්තික අවස්ථාවක්. නමුත් නාස්තික අවස්ථාවෙන් ගිහලා තමයි අපි අරකට යන්නේ. ඒ නිසා ධර්මටිචිය ලැබුවට පස්සේ මල් මාලයකට මල් ලැබුණා වගේ දිගට එකතු වෙන්න පටන් ගන්නවා. එතෙන් එනකන් අමුණපු නැති මල් වගේ නන්නත් තර වෙන ගතියක් තියෙනවා. මේක විශේෂයෙන්ම සුසීම සූත්‍රයේදී ඔය ධර්මටිච ඥානය ගැන සඳහන් කරනවා. ඒක විස්තර වෙන්නේ විකාල භෝජන ශික්ෂාපදේ නිසා පැය 18ක් පමණ ආහාර නොගෙන සිටීම වෛද්‍යවරයන්ගේ මතය අනුව සෞඛ්‍යයට හිතකර නැති බව මතයක් දැනගන්න ලැබුණා. බුදුන් වහන්සේ විසින් පනවන ලද එවැනි ශිල්පදයක් ඒකාකාර නරක ප්‍රතිඵල ගෙන දෙන්නක් පාට පිළිගැනීමට මැලියොද හරියට ඒකන දැනීමක් නැති නිසා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මේක ඉති හැම කෙනාටම කරන්න බෑ. ඒකට සෑහෙන පිනක් ඕනේ මේක කරන්න. අනිත් එක මේ දොස්තර කියන හැමදේම ඇත්ත නෙමෙයි. හරියට බොරු කියන විශේෂයෙන්ම දොස්තරලා කියන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් කියන බොරු ටික. ඒ ටික කියනවාද ඒගොල්ලන්ට දැනෙන්න කියලා. ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ අද ලෝකේ ප්‍රධානම මේ මානවයන් උමකරින බලවේග පහින් එකක්. ඒකට කිසිම කැක්කමක් හදවතක් නැහැ. දරුවා ඉපදිච්ච දවසේ ඉඳලම ගහන්න පටන් ගන්නවා මරණකම ගන්න. ඉන්ජෙක්ෂන් කියලා කියනවට, ඔපරේෂන් කියලා කියනවට, බෙහෙත් කියලා කියනවා, උපච්චි දවසේ ඉඳලා දෙනවා. ඒ යම් යම් බෙහෙත් නොදුන්නොත් නඩු ගන්නවා. දරුවට කිසි ලෙඩක් තියෙන්න ඕනේ නැහැ. ඒ බෙහෙත දෙන්න ඕනේ කියලා. ඒ තරමටම අද මේක බූවල්ලෙක් වටපත් කරලා කියනවා. ඒ නිසා මේ මට මතකයි මම බුරුමේ ඉන්න කාලේ තිබුණා මේ ලංකාවේ උප මේ ස්ට්‍රයික් එකක් දොස්තරලගේ. ඒක ලියලා තිබුණා දොස්තරවරුන්ගේ දොස්තර වෙයි කියලා. එන අච්චර කණ්ඩ නැති වයන හංගන නොමිල දෙන බෙහෙත් ගන්න එන්න වෙට්ටු සාක්කියට තියාගෙන සයිචවාසිකන් සඳහා ගටන් කොට. නැන්දරේ මෙතන දොස්තරලා ඉන්නවද මන් දන්නේ මට හරි අපලයි මේ ප්‍රශ්න අහුවාම මට කියන්න හිතන එක එක දේවල්. නමුත් වෙලා තියෙන අන්තිම ලෙරුණාට පස්සේ ඕගොල්ලම කියලා මාව දකලා දැම්මොත් මේ ස්පිරිතාලේක මොනවා කරයිද කියලා කියන්න බෑ. අන්තික දොස්තරලා මට හරි ආදරේ. රීචිතේකදී ආදිවන එක සැරයක් හරි මම මේක කියන්න වෙනවා. අද වෙන්න තියෙන්නේ have an apple a day to keep the doctor away. එනිසා අඩු ගාණේ apple ගෙඩියක් ගන්න දවසට. පුළුවන් තරම් අයින් කරන්න. යන්න වුණොත් බුදුහාමුදුරුවෝ ආරෝග්‍ය පරමාලාභ යන්න වුණොත් විනාශයි. ජීවත් ගෝරි ගොඩයි. ඔය machine ඔක්කොම අරහරිනවා. ගාණේ දෙන කටු සේරම ගන්න. technical staff එකටයි company වලටයි බෙහෙත් වලට ඔක්කොටම හම්බ කරලා තමයි ලෙඩට බෙහෙත් දෙනව නම් දෙන්නේ. ඒක මල්ටිප්ලයි ඉෆෙක්ට් එකට හදලා තියෙන්නේ කාටවත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ දීලා තියෙන පොතක් වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය කියලා. ඒ කියලා තියෙන ලංකාවේ තියෙන හොඳම බ්‍රේන්ස් ටික තෝරලා අරගෙන ඉවරයි. ඔක්කොම කන්ඩිෂන් කරලා ඉවරයි. උන්ට කියලා තියෙනවා ලෙඩත් එක්ක යාළුකම් පවත්වන්න එපා. උඹ අඟහරු ලෝකෙන් ආවා ගේටපන් කෝට් එක දාගෙන හිටපන් නලාව දාගෙන හිටපන් ලෙඩත් එක්ක පයර පාසනම් කරන්න එපා. ඒකෙන් තමයි මේ தත්ත්ව රකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ නිකන් නාඩගමක් තියෙදි ඉතින් ඒක නිසා මේ පැය 18ක් පුළුවන් නම් ඉන්නකොට මේ කියන්නේ ආහාර නැතුව නෙවෙයි ගිලාන පස්සේ පාවිච්චි කරන්න පුළුවන් මේ ආමාශයේට උපවාස කියන එක උපවාස කියලා කියන්නේ වාසය කියලා කියන්නේ පිටිච්ච බඩ කෑමෙන් පිටිච්ච බඩ උපවාස කියලා කියන්නේ ආහාර නැතුව තියෙන බඩ උපවාසය දවස් 7කට සැරයක් කරන්න ඕනේ ඒක තමයි සබද්දේ කියලා යේසුස් වහන්සේ කිව්වේ බුද්ධ ඥානසෝ উপෝසත දේ කිව්වේ සතකට සැරයක් එක දවසක් අයින් කරන්න කියලා. උපවාස තමයි উপෝසත වෙලා තියෙන්නේ. සිද්දෝද මේ කවුද? මහමායාපිසව ගත්ගත්තේ ඒ উপෝසත දවසේ. බුදුහාමුදුරේ ඉන්නේ ඉස්සල්ලා. එතකොටත් තිබිලා තියෙනවා উপෝසත ක්‍රමේ පුළුවන් තරම් ඉඳලා ඒකෙන් තමයි මේ මිෂන් නිරෝගී වෙලා තියෙන්නේ. රැට ගොඩාක් කාලා බුදිය ගත්තට පස්සේ තමයි ලෙඩ රෝග දෙකක් එනවා. එකක් කැපත රෝගේ අනිතික කාමයි. ඔය දෙකම ඉන්නේ රාත්‍රි කාලේ. එනිසා ඒක නැති කරුවට පස්සේ මිනිසුන්ගේ අර ඕදේ අඩු කරනවා. ඔදී කියලා කියන කාම මේක අඩු කරනවා. අනිතික තරබාරුකම අඩු කරනවා. ඒක නිසා මේ මුසුජන්නාචෝය ශික්ෂාපදේ පණවකට සමාන සංඝය හරියට ප්‍රොටෙස්ට් කළා කියලා. බෑ බෑ. කලින් තිබුණ නීතියන්නේ ඔය නීතියම්මට අපි කරන්න කැමති නැහැ කියලා. අද්දතනසේ ලටුක කෝපමක සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිමනිකායි කියවන්නේ. ඒකෙදි තෙද ගන්නවා. උඹට ඒ දේ කරන්න ඕන නම් කළ යුතුයි. කරන්න බැරි නම් මේ හිත කැටකිරිල්ලක හිත තරම් ශක්තිමත් නැහැ කියලා. ඒක නිසා මේ දැන්ුණත් ඔය මේ හાર્ට් කොලෙස්ටරෝල් තියෙන ඒවට කියනවා රාත්‍රිකයන් පුළුවන් තරම් අඩු කරන්න. පුළුවන් තරම් සරල ආහාරකින් ජීවත් වෙන්න බලනවා. බලන්නේ කියලා හැබැයි මම පැහැදිලිවම කියනවා හැමෝටම කරන්න බෑ. ඒකට සෑහෙන ආහාර විහාර මනෝව්‍යාපාර කියන තුනේ සමබරතාවයක් තියෙන මනසක විතරයි රාත්‍රි කෑම නොකා ඒක සතුටෙන් බාරගෙන සතුටම ජීවිතයක් ගත කරන්න පුළුවන්. සමහරු පිනක් නැහැ, සමහර දහිරියක් නැහැ. ඒ කියන්නේ එතකොට ඒක නිසා භවනා කරගන්න බැරි වෙනවා. ඒක නිසා එතකොට ඒ ශික්ෂාපදේ පැත්තක දාලා ඊගාවට කියන එක තමයි කරන්නේ. ඒ නිසා ශිල්පදයක් රකින්න දැහැන පිනක් තියෙනවා. එහෙම නැතුව මේ ඕනකම තියෙන පළියට හෝ කවුරුත් ගහපාර දුන්න පළියට කරන්න බෑ. ඒ නිසා ශාසනය කියලා තියෙන්නේ සමාදාය චක්‍රක්විත සික්ඛාපදේසු කියලා සමාදන් වෙලා රකින්න. ඊළඟන ගන්න. කවුරුත් පටවලා නෙවෙයි. ඒ නිසා මේ පැය 10ක කාලේ ඉන්න එක පුදුම හිතෙනවාට බුරුමේ 500ක් පැවිදි කරනවා මාසෙකට. අවුරුදු 8ක් 10ක් අතර එදාම ඉඳලා කන්නේ නැහැ. එක එක කන්නේ. අටේ ඉඳලා 18 ඉඳලා කියන හොඳටම කෑම කන වයස. වැඩි කරන්නේ නැහැ. දැන් සුළු ගන්නෙත් නැහැ. ඒක දැක්කට පස්සේ පුතුම හිතෙනවා මේ කොහොමද මේ පොඩි වයස ළමයෙක් ඒ වගේ මේ හිත හදාගන්නේ නැතිකමට කන්නේ නැතුවද? එහෙම නැත්නම් ඒ වුණත් ඉන්න බෑනේ ඉඳන් නැහැ නේ වුණත්. කිසි ප්‍රශ්න නැහැ මාසයක් ඉඳලා තාවකාලික ප්‍රයෝජන කාලෙත් ඒක කරනවා. එනිසා ඒක මේ පිනකුත් තියෙන ඕන අධිෂ්ඨාන ශක්තියෙන් කරන්න ඕනේ. යම් කිසි වෙලාවකට එහෙම බැරිලා වෛද්‍යවරයෙක් එහෙම වෛද්‍ය මතයක් තියෙනවා නම් ඉතින් එතකොට පියවරක් පිටිපස්සට තියන්න වෙනවා. ඒ විකාල භෝජන ශික්ෂාපදේ නැතුව. මහා සත්‍යක සූත්‍රයේදී කාය භාවනා විපස්සනා ලෙසත් චිත්ත භාවනා සමථය ලෙසත් සඳහන් කර තිබෙනවා. මෙය පැහැදිලි කර දෙන්නේ කාය තාත්ති ලෙස. මේක ඇත්ත කතාව. මොකද කාය භාවනාව කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කළයක් වෙරිෆයි කරන්න පුළුවන් එකක් තමයි කය කියන්නේ. විපස්සනාට ආරම්භ වෙන්නේ වෙරිෆයි කරන්න පුළුවන් එකක්. චිත්ත භාවනාවට ගන්නෙ සංකල්පයක්.
මෛත්‍රී සංකල්පය, බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, මේ සංකල්ප නැත්නම් සම්මුතියක් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අරමුණක් කරන්න විතරක් පුළුවන්. ඒ නිසා සමත අරමුණක් තමයි සමත භාවනාවට ගන්න. සම්මුති අරමුණක් තමයි සමත භාවනාවට ගන්න. විපස්සනාට ගන්න අතකා බැලිය එක. ප්‍රත්‍යක්ෂ කළ හැකියි. ඒ නිසා කාය භාවනාව විපස්සනා වශයෙන් තමයි අටුවාවේ මහා සත්‍යක සූත්‍රයේ අටුවාවේ ඕක ගැන සෑහෙන විස්තරයක් කතා කරලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ විපස්සනා චතුර්ථ ධානයේ ලක්ෂණ පිළිබඳව පැහැදිලි කිරීමක් දෙන්න. මේ විපස්සනා ඥාන හා ගැළපුවොත් සසඳෙන්නේ කුමන මට්ටමකටද? මේක අර පන්දි ස්වාමීන් වහන්සේගේ පන්දිසයසක සයරුගේ ඉන් දිස් වෙරි ලයිෆ් කියන පොතේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා කියවන්නේ. ඒකට මේ විපස්සනා ඥාන පිළිබඳව ඒ ස්වාමීන් තමයි අත්‍යවම ඉස්ලාම අදහස් ඉදිරිපත් කළේ. චතුර්ථ ධානයේ ලක්ෂණ වශයෙන් පෙන්වන උපේක්ෂාව ඒක මුදුන්පත් වෙන්නේ සංඛාරූපික ඥානෙදී. මේ මාර්ග ඥානෙට ඉස්සර වෙලා සංඛාරූපිකව කියලා කියන්නේ සමත භාවනාවේදී උපේක්ෂා ඒකාග්‍රතාව දෙක තමයි ලක්ෂණ වශයෙන් පෙන්වන්නේ. විපස්සනා චතුත්ථ ධානයේ කියන්නේ ඒක සංඛාරූපික ඥානෙ වශයෙන්. ගරු ස්වාමීන් වහන්සේ අපගේ දැනුම අනුව ත්‍රිපිටකය අනුව සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය අපි අසාති පරිදි අභිධර්ම පිටකයේ සූත්‍ර පිටකයෙන් ඉවත් කොට වෙනස පින්වායට ඊයේ දේශනාදී උපවාසයේ යම් තැනක සංකීර්ණ සම්පටිච්ඡන වොත්තපන ආදි වශයෙන් කතා කළ චිත්ත විචිකන සඳහන් නැති සූත්‍ර පිටකයේද අභිධර්ම පිටකයේද මේක පැහැදිලිවම අභිධර්මයේ සාටුව ආවේ දෙකේ සඳහන් වෙනවා. සූත්‍ර පිටකයේ මේ විදිහට පෙළගසලා නැහැ. බුදුරජාණන් වහන්සේ මාත්‍රි ජීවිත රාජයට අභිධර්ම දේශනා කළ බව අසායත අපගේ අනුකම්පාවෙන් මේ පහදා දෙන්න මැනේ. මොකද්ද පහදා දෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මේ සූත්‍ර පිටකයේ ත්‍රිපිටකය සූත්‍ර පිටකයේ විනය පිටකයේ සහ අභිධර්ම පිටකයේ වුණාට සූත්‍ර තියෙන ධර්ම විනය කියලා විතරයි. තථාගතප්ප වේදිතත් තථාගතප්ප දේශිතස්ස ධම්ම විනය ධර්මේ සා විනය පිටකේ විතරයි අභිධර්ම පිටකයක් ගැන සඳහනක් නැහැ. ඒකෙදි කියනවා ඒක විස්තර කරනකොට අභිධර්ම පිටිකන්නේ නැත්තු කියනවා ඒක සූත්‍ර පිටකයට ඇතුල් කරලා තියෙනවා. ඒ නිසා විවිචනාත්මක බලන බටහිර සහ ලංකාවේ ඉන්න බටහිර සම්බන්ධෝ චේතනා හිතනවා අභිධර්ම පිටකේ පස්සේ ආපු සෙකන්ඩරි ඩේටා ඇනලිසිස් එකක් කියලා. ඉස්සෙල්ලා එකෙන් ගත්ත තොරතුරු සකස් කළගත් එකක්. ඒක මේ abstract knowledge එහෙම නැත්නම් philosophization කියලා. ඉතින් ඒක නිසා ඒකේ තියෙන සූත්‍ර පිටකෙන් ගත්තේම තමයි. හැබැයි ඒකේ චිත්‍රය සම්පූර්ණ කරන්න උත්සාහ කරලා තියෙන කතියක් පේන්න තියෙනවා. යම් යම් සන්දර්භ සංකල්ප විස්තර කරන්න අභිධර්මයේ වෙන වෙනම මේ සමීකරණ හදාගෙන ප්‍රමේය හදාගෙන යනවා. ඒ නිසා තමයි විස්තර කර දීමේදී මේ අභිධර්ම විශ්ින් අලුතින් සංකලනය කරන ද වචන පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක නෑයි කියලා සූත්‍ර පිටකෙන් විස්තර කරන්න බැරුව නෙවෙයි. නමුත් දන්නවනම් මෙන්න මේ හරි අරගත්තේ අතු ආවේ මේ ගත්තේ අභිධර්මයෙන් කියලා අර්ථය පැහැදිලි කර ගැනීමට අපිට කැමැති නම් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඒ නිසා මේක ගැන මම අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් මට තිබුණ සැකය අහනකොට කිව්වා වැඩ ගන්න පුළුවන් හරි ගන්න එක බැරියට අතාරින්නේ. අතු ආයෝ අභිධර්මයේ තමන්ට වැඩ ගන්න විස්තර කරන්න උදව් වෙන කොටසක් තියෙනවා නම් ගන්න. තේරුම් ගන්න නැති හැටි අයින් කරුවට කමක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම ගත යුතු නේ අපට ඕනේ. බලලා මැට්ටින් හරි කමක් නැහැ. මීවල් යනවා නම් ධර්මයේ පාවිච්චි කරන තැන ප්‍රයෝජන සලකලා විතරයි. ගරු ස්වාමීන් වහන්සේ අපි අපගේ කාමර තුළ සිටින මිත්‍යී ධර්මය ගැන සාකච්ඡා කරමු. එය භාවනාවට බාධාවත්ද? ඔව්. කොහොම හරි බලන්නේ කටකට ගන්න තමයි. හරි ඒක නිසා අමයිකල් ප්‍රශ්න කියත් වෙනවා. අන්ති වෙනේ ගාන ඉලක්ක අඳාද නැහැ. තුනයි කාලයි. ඒක නිසා තවදුරටත් ප්‍රශ්න දෙන්න කියලා අහන්නත් බෑ. වෙලා ගිහිල්ලා තියෙන්නේ අපි ඇතර මොනවා හරි කියන්න කාට තියෙනවද කාට හරි මොනවා හරි කියන්න කරන්. කිට්ටුවේ මේන රතවිනිත සූත්‍රයේ රතවිනිත ප්‍රතිපදාව තමයි විසුද්ධි මාර්ගයට පදනම් වෙලා තියෙන විසුද්ධි 7 සත්‍ය විසුද්ධි ක්‍රමය. ඒකදී මග්ගමග්ඥාන මේ ප්‍රතිපදා ඥානබ්බ දර්ශන විසුද්ධිය හරියට විස්තර කරලා තියෙනවා.
ප්‍රතිපදාව කියනක නවමහා විදර්ශනා වලට කඩලා පෙන්නනවා. හරකේ ඒ ඔක්කොම එක ජවනිකාවකට දාලා තියෙනවා. ඒ කියේ කිට්ටියම යන සූත්‍රයේ තියෙන්නේ මේ රතවිහිද ප්‍රතිපදාව කියලා එකට කියන්නේ සත්‍යවිසුද්ධි ක්‍රමය. ඒක එක ප්‍රතිපදාවක්. සත්‍යපත්තහනේ වෙන ප්‍රතිපදාවක්. අරියවංශ ප්‍රතිපදාව තව එකක්. නාලක ප්‍රතිපදාව තව එකක්. තුවටක ප්‍රතිපදාව තව එකක්. ඒ වගේ ශාසනය ඇතුළේ තියෙන විවිධ දේශනා ක්‍රම තේරවාදයේදී ඔය විස්ති මාර්ගය මුල් කරගෙන තමයි සත්‍යවිසුද්ධි මුල් කරගෙන තමයි අපි රාමුව ගහලා තියෙන්නේ. ඒකදී තමයි ඔය මේ 16 ආකාර විපස්සනා ඥාන, නවම විපස්සනා ඥාන ඒක තමයි ඇතිලා තියෙන්නේ. දැන් පසු කාලින් නෝට ඉවත් තව තව අකීචි විහිදලා හැදිලා තියෙනවා. හොඳයි, එබැනම් අපි මේ මේන් අපේ ප්‍රශ්න පිළිතුරු වෙනසටන් නිමාව සටහන් කරනවා. අපි හතරට නැවත මෙතන රැස් වෙනවා. පරියන්ක භාවනාව සඳහා සියලු දෙනාටම තෙරුවන් සරණයි.